අනන් කළා. තමන්ට කියන්න තියෙන වචන ටිකක් මේ සමාලෝචනයට අදාළව කියන්නේ ප්‍රකාශ කරන්නට අදහස් දක්වන්නට යෝජනා චෝදනා තියෙනවා නම් ඒව ඉදිරිපත් කරන්නට දැන් මෙන්න අවස්ථාව.
අනුබුදු පියාණන්ගෙන් අවසරයි. මහාන මෙහෙණ උපාසක උපාසිකා සිව්වණක් පිරිසගෙන්ම අවසරයි. ඇත්තෙන්ම මේ ස්ථානෙට පැමිණලා තින්න ඔබ සැවම මහා වාසනාවන්ත පින්වතුන්. අපිට වහල තුන නිවුණ අපේ මේ මීවන පලානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බාධක මැද තර්ජන මැද බොහොම අමාරුවෙන් ඒක අපිට නිවන එලි කළා දුන්නා. ඒ වගේම ඉන්දියාවට ගැතිකම් කරන අපගේ ඉහළ පෙළේ හාමුදුරුවරුන් සහ අපේ ගිහි කට්ටිය එකතු වෙලා අපේ අම්මලව රෑන් ගණන් ඉන්දියාවට එක්කගෙන යනවා. ගිහිල්ලා බුදු හාමුදුරුවන්ගේ දේශය කියලා බුදුන් උපන් දේශය කියලා සිදුහත් උපත බුදුවීම පිරිනිවන් පෑම සහ පළවෙනි ධර්ම දේශනාව සහ අනිකුත් ස්ථාන බුද්ධ ගයාව කියලා මේ අපේ අම්මලව රවට්ටලා මුදල් උපයා ගන්න යුගයක අපේ මේ මීවන පලානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමින් වහන්සේ එහෙ නෙමේ බුදුන්ගේ දේශයේ තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ කියලා උන්වහන්සේ සිදුහත් උපත බුදුවීම පිරිනිවන් පෑම සහ පළවෙනි ධර්ම දේශනාව සහ අනිත් සෑම ස්ථානෙම මේක තමයි සිව්හෙළය ලංකාපුරය කියලිවරලා සිංහනාද පතුරුවා මුළු ලොවටම නිර්භවය දේශනා කළ අපේ මීවන පලානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමින් වහන්සේ. එදා බුදුපියාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ බුදුපියාණන් අභියස වාඩි වෙනකොට ධර්මය ශ්‍රවණය කරන්න නැකිදිනකොට සෝතාපට්ටි සකෘදාගාමි අනාගාමි ඵලයට පත් වෙලයි පත් නැකිත්තේ. මම හිතනවා මේ දින හත තුල මේ අපේ අනුබුදු පියාණන්ගෙන් ධර්මය ශ්‍රවණය කරලා මේ යන පින්වතුන් සෑම කෙනෙකුම වාගේ සෝතාපට්ටි ඵලයටවත් පත් වෙලයි කියලා මම විශ්වාස කරනවා. මොකද මගේ ජීවිතේ සැහැණ වෙනසක් වුණා කියලා මට ඒක තේරෙනවා. ඒක අපේ අනුබුදු පියාණන් උනත් දන්නවා. ඒක නිසා මම ඕගලන්ට කියන්නේ අපිට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබිලා තියෙනවා. ශ්‍රී සද්ධර්මයේ ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට පරතෝ ഘോഷක ප්‍රත්‍යත් අපිට ලැබිලා තියෙනවා. ඒක නිසා ඕගලන් මේ ලද අවස්ථාව මහඟු අවස්ථාවක් අපිට මේ ලැබිලා තියෙන්නේ. මුළු ලෝකෙම කොහෙවත් නැති ස්ථානයක් තමයි මෙතන තියෙන්නේ. ඒක නිසා ගෙදර ගිහිල්ලා යෝනිසෝ මානසිකාරයෙන් ආනපාන සතියෙන් මේ ශ්‍රවණය කරපු ශ්‍රී සද්ධර්මය ආනපාන සතියෙන් කරලා නිවන් සාක්ෂාත් කරගන්නේ කියලා ඔබලට මම මතක් කරනවා. ඒ වගේම අපේ මේ ස්ථානේ ලබා දුන් අපේ සමන් මහත්තයත් ඒ වගේම අපේ මුළු තැන්ගේ ඉන්න පොඩි මැණිකේත් අරණිත් කාන්තාවලුත් ඒ වගේම ලියන මහත්තයත් මංජුලත් අපිට සෑහෙන්න උදව් උපකාර කරනවා. ඒගොල්ලන්ටත් මුළු හදවතින්ම ස්තුති වෙන අතර අපේ මීවල පලානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙනවා කියලා මගේ කතාව නෝ.
අවසරයි ස්වාමීන් වහන්ස. මම පොඩ්ඩක් කැමතියි මම දහමට යොමු වෙච්ච ආකාරය පොඩ්ඩක් කියන්න. ඇත්ත වශයෙන්ම පුංචි කාලේ ඉඳන් දහම සේවීම පිළිබඳ ආසාවක් තිබුණා. ඒ කාලේ වැඩිපුරම කරේ රේණුකානේ හාමුදුරුවන්ගේ පොත් සෙට් එකම ළඟ තියාගෙන කියවපු එක. විශ්වවිද්‍යාලය යන කාලේ ඒ පොත් ඔක්කොම මුලින් අගටත් අග ඉඳන් මුලටත් කියෙව්වා. නමුත් කිසිම දෙයක් තේරුම් නැහැ, එක තැන කැරගෙනා වගේ තමයි දැනුනේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලනුත් පස්සේ අවුරුදු 6-7කට විතර පස්සේ මට මගේ මිත්‍රයෙක් මුණ ගැසුණා. ඒ මිත්‍රයාවත් අවුරුදු 7කින් විතර මුණ ගැසුනේ. එදා අපි නුගේගොඩ ප්‍රදේශයේ රාත්‍රියේදී මුණ ගැසුණා. මුණ ගැසිලා ඉන්නකොට ඒ අවස්ථාවේ මම ඒ මිත්‍රයාට කිව්වා, මේ දේවල් කරාට මම මේ වෙන දෙයක් හොයනවා. මගේ බලාපොරොත්තුව අවුරුදු 45ක් විතර ගිහිල්ලා ආරණ්‍යයකට ගිහිල්ලා භාවනා කරන්න තමයි. මොකද ඒ වෙනකොට අපේ ඔළුවේ තිබ්බේ භාවනා කරලා ආරණ්‍යයකට ගිහිල්ලා නිවන් අවබෝධ කර ගැනීම ගැන පමණයි එතකොට තිබ්බේ. ඒක තමයි මාර්ගය කියලා හිතාගෙන හිටියේ. එදා හරියටම පොසොන් පෝය දවසට කලින් දවසේ රාත්‍රිය පහුවදා පොසොන් පෝය. ඊට පස්සේ යාළුවා මට කිව්වා, එහෙම භාවනා කරන්න භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕනේ නැහැ මේ කියලා අපි පොඩ්ඩක් ධර්මය ගැන කතා කර කර හිටිය කලනොත්. ඊට පස්සේ එයා කිව්වා, දැන් බලන්න අපි දෙන්න මේ වෙලාවේ කතා කර කර හිටියේ ධර්මය ගැන. ඔයා අහලා තියෙනවද කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම සවණං කියලා? මම කිව්වා ඔව්, සුදුසු කාලයට ධර්ම සාකච්ඡාව, සුදුසු කාලයට ධර්ම ශ්‍රවණය. ඒ යාළුවා කිව්වා, නෑ කාලේන කියන්නේ කලු නසන ධර්මය. කාලේන ධර්ම සාකච්ඡා කියන්නේ කලු නසන ධර්මය ඇසීම. දැන් මේ වෙලාවේ අපි දෙන්න වෙන වැඩක් කර කර හිටියත් අපි කරේ කලු නසන ධර්මය ගැන සාකච්ඡා කිරීම. එතකොට ධර්මයේ සාකච්ඡා කරන්න සුදුසු වෙලාවක් නැහැ කියලා මගේ යාළුවා කිව්වා. ඒ පද දෙක විතරයි මට කිව්වේ. මට සෑහෙන්න එතකොට මට හිතුණා, මං හව කොහෙන්ද ආයේ මේක? ඊට පස්සේ කිව්වා, මෙහෙම ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටිනවා. එතකොට ස්වාමින් වහන්සේ වැඩ සිටියේ වටරැක ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටිනවා. හෙට එන්න මාත් එක්ක යන්න කියලා. පහුවදා උදේ 5 වෙනකොට මම වටරැක. එදා ඉඳන් මම දිගටම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරා. මට හැබැයි අද මේ පාර තමයි සතියක් නිව අඩු අරගෙන රැකියාව එතනින් භාවනා වැඩසටහනට සහභාගී වෙන්න හැකි වුණේ. මේ වෙනකම් තිබ්බ භාවනා වැඩසටහන් ගොඩක් මම ශ්‍රවණය කරලා තියෙනවා. මම එන්න කලින් ඉඳන්ම ගොඩක් දුරට මේ ආනාපාන සතිය වර්ධනය කරන්න මට පුළුවන් ආකාරයකට මේ උත්සාහ ගත්තා. ඒ ආපු ප්‍රශ්න ස්වාමීන් වහන්සේගෙන් විසඳගත්තා. ස්වාමීන් වහන්සේත් හැම වෙලේම කියන්නේ කොච්චර ඇහුවත් බෑ, සතියක් ඇවිල්ලා ඒක ප්‍රගුණ කරලම් බලන්න ඕනේ කියලා. මම අලුතෙන් ඉන්න අයටත් කියන්න කැමති එක වචනයක්. මේ වෙනකොට ස්වාමීන් වහන්සේ භාවනා වැඩසටහන 26 වෙනි වැඩසටහන මේ. එතකොට 25ක් තිබුණා ඉන්ටර්නෙට් එකේ CD දෙටි තිබ්බා. අපි එනකොට කීපයක් හරි හොඳින් ශ්‍රවණය කරලා අධ්‍යයනය කරලා ආවනම් අපිට අපේ හිස්තන් ටික හරිම හොඳින් මෙතෙන්දි වහගන්න පුළුවන් වෙනවා. මම ඒ භාවනා වැඩසටහන සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරා. මුලින් ඉඳන් අගට අධ්‍යයනය කරලා මම හොඳ පෙර සූදානමක් ඇතුව තමයි ආවේ. මගේ තිබ්බ හිස්තන් ටිකක් මම දැනගෙන ආව. මොනවාද මගේ හදාගන්න ඕනේ හිස්තන් ටික, මම දැනගන්න ඕනේ හිස්තන් ටික. ස්වාමීන් වහන්සේ කියන වගේ මුලින්ම අපි හොඳින් ඥානතෝ කරගන්න ඕනේ, නැත්නම් පස්සතෝ කරගන්න බෑ. ඉතින් ඥානතෝ වෙන්න අවශ්‍ය කරන පොඩි පොඩි හිස්තන් මොනවාද කියලා මම හොඳින් අවබෝධයෙන් ආවේ. එහෙම ආවනම් අපි අන්තිම දවසේ මුල් ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න අහන්න නැතුව ඒ ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්නම අහලා අපිට හොඳින් මේක අනිත් අයටත් හොඳ විදිහට මේක තව ග්‍රහණය කරගන්න තිබ්බා කියලා මගේ හැඟීම. ඒක ඒක නිසා මම අලුතෙන් එන අයට කැමතියි කියන්නේ පුළුවන් නම් ඒවා අහලා ශ්‍රවණය කරලා ඉන්න කියලා. ඒ වගේම මට ධර්ම දේශනා මාලාවේ තුන්වෙනි දවස කායේ කායානුපස්සනාවේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තුන්වෙනි දවස ධම්මේසු ධම්මානුපස්සනා පබ්බේ ඒකේ පබ්බ පහ ඉවර වෙනකොට මගේ හිතට පුදුමාකාර ප්‍රීතියක් දැනුණා. මගේ තිබ්බ අර හිඩස් ටික ජානතෝ කරගන්න ඕන තිබ්බ හිඩස් ටික මම වහගත්තා. දැන් මට තියෙන්නේ මෙහෙදි පුරුදු පුහුණු කරගත්ත දේ ගොඩාක්ම මම යන්නේ අදින් පසුව රණබිමකට. ඒ රණබිමේ තියෙන දේවල් එක්ක ගැටෙන්නේ නැතුව ඒ දේවල් සමග හොඳින් මම ඉගෙනගත්ත දේ මම ධර්ම මාර්ගයේදී ප්‍රගුණ පුහුණු කරපු දේ ඒ විදිහට හරියට අනුස්සති කරමින් දවස ගෙවීම තමයි මගේ ඒකායන පරමාර්ථය. ඒ විදිහට කරගෙන කොහොම හරි මේ විඥානයේ පරද්දීමේ දැඩි අදිස්ථානයකින් තමයි මම මෙතනින් අද පිට වෙන්නේ. ඒ වගේම මේ ධර්මය අපිට ලබා දීමට මේ ස්ථාන සාදා ඒ සීලු පහසුකම් සැපයූ සමන් මහතා අද මේ ස්ථානයේ නැතත් උන් එතුමාටත් නිරෝගී සම්පත්තියත් දීර්ඝායුසත් ප්‍රාර්ථනා කරනවා. මේ දින හත තුල දානය සැපීමෙන් කුස්සියේ වැඩ කරන අතුගාන සියලුම දෙනාත් උදව්වක් උපකාරයක් කරපු නම් වශයෙන් සඳහන් නොකරට සියලුම දෙනා චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. අපිට අලුත් කට්ටියකුත් මුණ ගැහුණා. ඒ සියලු දෙනාටත් වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. ස්වාමීන් වහන්සේට දීර්ඝායුසත් නිරෝගී සුවයත් ලැබේවා.
ගෞරවනීය අතිපූජ්‍ය ස්වාමින් වහන්සේගේ අවසරයි. ගෞරවනීය සිල්මෑණින් වහන්සේලාගේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, ඇත්තටම අද මමත් මේ සංසාර කතරින් එතර වෙන්න කියලා මේ දමාගත්ත අරියත් ජාතිය දාගත්තේ සසර කතරින් ඉක්මනින්ම එතර වෙන්න කියලා හිතාගෙන. නමුත් එදායි දරාගත්තේ අරියත් ජාතියත් අරගෙන මම සෑම තැනම මේ ධර්මයේ සෙව්වා. ඒත් අපට ඒ ධර්මය නම් ලැබුණේ නැහැ. මේ සංසාර කතරින් එතර වෙන්නට මමත් භාවනා මධ්‍යස්ථාන කීපය කරම ගිහිල්ලා භාවනාව ඉගෙන ගත්තා. නමුත් එදා මේ ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදි ගෝයින්ක ජිතුමාගේ භාවනා මධ්‍යස්ථානයේ දින 10ක් ගත කළා. නමුත් එදත් මට දැනගන්න මට ලැබුණේ ඒ ප්‍රාණවායු භාවනාවමයි. නමුත් එතනදී අපි සිත එක තැනකට ආවත් එතනින් එහාට නම් කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඒ වගේම තවත් ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථාන කීපයකම මමත් ගිහින් භාවනාව ප්‍රගුණ කළා. නමුත් කිසිම දෙයක් මේ වාගේ නිවනට මාර්ගයක් අපට ලැබුණේ නැහැ. ඒ නිවන් මාර්ගය අද මේ මෙතෙන්ට ආපු වෙලාවෙනි සිටම මේ ස්වාමින් වහන්සේ දේශනා කරන ලද ධර්මය බොහෝම කොටසක් සිතේ දරා ගන්න උත්සාහ කරමින් මේ ධර්මය අනුවම ගමන් කරන්නත්, ඒ වගේ මේ කායන අදිෂ්ඨානයකින් මේ මනුස්ස ජීවිතය ලබාගත් එකේ නියම්ඵල ලිනා ගන්නත්, ඒ වගේ මේ බුද්ධ ශාසනයක මේ වගේ මිනිසෙක් වෙලා ඉපදුණේකේ ශ්‍රේෂ්ඨත්වය වගේ කීම තමන් හිතින් තමන්ගේ මිනිසෙක් වීමේ ශ්‍රේෂ්ඨත්වය තමන්ටම දරා ගන්න තමන්ටම කියන්නේම කලන හැකී ධර්මයේ පින්කන්දක් රැස් කරගෙන තමයි මේ වගේ මනුෂ්‍ය ආත්මයක් ලබාගත්තේ. ඒ මනුෂ්‍ය ආත්මයේ නියම්ඵල නිලා ගන්නට නම් අද මේ බුද්ධ ශාසනයේදීම නොව මේ ආත්මයේදීම අපි මාර්ගඵල ලබාගත යුතුයි කියලා මට නම් වැටහුණා. එදා සිටම එදා ගිහිගෙයිදී අපිට තේරුණා ඌවේ දුක්ඛන්දරාව නිවා ගන්නට තමයි මේ වාගේ පැවිදි බව ලබාගත්තේ. නමුත් අද නම් මට සිතෙනවා මේ වාගේ තැනකට ඇවිදලා මේ භාවනාව ඉගෙන ගන්නකොට ඒ සසර සංසාරේ නැමති කාන්තාරයෙන් එතරවන්නට අත්ලක් සවියක් ශක්තියක් ජවයක් ලැබුණා කියලා. එහෙමනම් අපි මේ අද දුන්නා වූ මේ ස්වාමින් වහන්සේ දුන්නා වූ භාවනාවේ භාවනාමේ කියන්නේ මේ කරුණු දැනගෙන ගිහින් අපි ඒවට අපි ඒව අහකට දමනවා නම් අපි ඒවට ණය ගැති වෙනවා. එහෙමනම් අපට ඒ දුන්නා වූ ධර්මයෙන් නියම්පල නෙලා ගන්නට අපි සියලු දෙනාම උත්සාහ කරන්න ඕනේ. අපි උත්සාහ කරනවා නම් අපට බැරිකමක් නැහැ මේ ඵලෙ නෙලා ගන්නට. එහෙමනම් අපි මේ සතර අපායෙන් මිදෙන්නට සෝවාන් ඵලයටවත් පත් වෙන්නට අපි ස්ථිර අධිෂ්ඨානයක් කරගන්නට ඕනේ. ස්ථිර අධිෂ්ඨාන කැපවීමෙන් උත තමන්ගේ සිත දිස බලාගෙන තමන් ඒ ආකාරයෙන් කියා දුන්න ආකාරයෙන් පිළිගන්න පිළිපදිනවා නම් තමන්ට ඒ ධර්මය සොයා ගන්නට පුළුවන්. මොකද ඕනම කෙනෙකුට පුළුවන් වන්නේ ඒ ධර්මය යන මාර්ගය කියලා දෙන්නට පමණයි. ඒ ධර්ම මාර්ගය කියලා දෙනවා නම් ඒ මාර්ගය ගමන් කිරීම අපේ වගකීමක් වෙනවා. එහෙමනම් ඒ මාර්ගය ගමන් කළ අපි සියලු දෙනාටම මේ මිනිස් ආත්මයේදීම මේ මනුෂ්‍යත්මයෙන් ලබා ගත්ත ආත්මයේදීම අපි නිවන සාක්ෂාත් කරගන්න බැන්නම් අපි මාර්ගඵල සෝවාන් මාර්ගයටවත් අපිට යන්න සතර මහා පායෙන්වත් මිදෙන්නට අපි උත්සාහ කරමු. අපිට ඒක බැරි වෙන්නේ නැහැ. එහෙමනම් අපි මේ අපිට මේ වගේ ස්ථානයක් ලබා දීලා ලබා දුන්නා වූ ඒ පින්වත් මහත්මයාටත් ඒ වගේම අපිට මේ දවස් හතේම අප උපස්ථාන කරමින් ඒ වගේම සියලුම දේව පහසුකම් සපයමින් ඒ උදව් පදව් කළා වූ සියලු දෙනාටමත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීනෝ මේ මනුෂ්‍යාත්මය ලබා ගත්තා වූ මේ ආත්මයේදීම අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරන්නට ඒ සියලුම කරගන්නාලද කුසල ධර්මෝ හේතු වේවා වාසනාව වේවා. එහෙමනම් මේ සංසාර කතරින් අපි සියලු දෙනාම මේ භවයේදීම මේ මිනිස්සාත්මය ලබා ගත්ත ආත්මයේදීම ඊතර වෙනට අදිෂ්ඨාන කරමු. ඒ වගේම මේ සිරිසත් ධර්මය අපට දේශනා අර්ථ ධර්ම නීක්ති පටිභාන වශයෙන් දේශනා කර වදාළා වූ මේ ස්වාමින් වහන්සේටත් ශක්තිය ධෛර්ය වීර නිරෝගී බවම ලැබේවා. තව තවත් මේ වාගේ සසර දුක් විඳින්නා වූ ලෝක සත්වයන් මේ කතර මේ සසර කතරින් ඊතර කනන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු. ඒ වගේම නිරෝගී සුවයම ලැබේවා සියලු දෙනාටම.
අරි උත්තමයන් වහන්සේගෙන්ද භික්ෂුණීන් වහන්සේලාගෙන්ද අවසරයි, උපාසක උපාසක මහත්ම මහත්මීන්ගෙන්ද අවසරයි. මම මගේ අත්දැකීම ඔබලත් එක්ක හුවමාරු කරගන්න හිතුවා. මම මෙතෙන්න පැමිණියේ ඒකායන අධිෂ්ඨානයක් තියාගෙන අනිවාර්යෙන් මම මේක අවබෝධ කරගෙන තමයි ගෙදර යනකොට යන්නේ කියලා. ඉතින් මම පළමු දවස් දෙක තුන ඇතුළත හොඳින් ශ්‍රවණය කරලා මේ ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය තේරුම් අරගෙන හිටියා. ඊට පස්සේ දැන් අනිත් අය මේ මම දැක්ක දැන් අනිත් අය පොත් අරගෙන ලියනවා, ඒ දේවල් කරනවා. ඉතින් මේ මම මේ පොඩි කාලේ නම් දහම් පාසල් එහෙම ගිහිල්ලා හිටියේ නැහැ. ඒක නිසා මේ මම පාලි දන්නේ නැහැ කියන ඒ මතේ මගේ ඔළුවේ තිබ්බා. ඒක නිසා මේ මම ගොඩක් උත්සාහ කරා මේ ඒ දැන් අර වචනත් එක්ක පොතත් එක්ක මේ දේ ඉස්සරහට අරගෙන යන්න. නමුත් මම එතනදී මට තේරුණා මං හිර වුණා කියලා. ඊට පස්සේ මේ අර හතරෙන් දවසේ ඩොක්ටර් කෙනෙක් අපිට මේ දානේ දෙන්න ආව වෙලාවේ මේ ඖෂධ පාව ලබා ගත්තා. ඉතින් මේ සමහර විට මම මේ ප්‍රකාශ කරන අදහස් ඕගොල්ලන්ට අදාළ නොවෙන්නත් පුළුවන්. මම මේ මගේ අත්දැකීම ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ අපි දැන් මෙතෙන් ආවම මම තේරුම් ගත්ත දෙයක් තමයි අපි එකිනෙකාට ආවේනික ක්‍රම තියෙනවා. තව කෙනෙක් දිහා බලලා එයා කරන්න යන විදිය, එයා තේරුම් ගන්න යන විදිය ඒක අපිට ආදේශ කරගෙන ඒක අපි තේරුම් ගන්න යනවා නම් ඒක අපේ මාර්ගය නෙවෙයි. අපේ ස්වාමීන් වහන්සේ සූත්‍රය දේශනාවලට අනුව මේ අර ස්ට්‍රක්චර් එක කියලා දෙනවා, මේ දේවල් කරන්නේ කොහොමද කියලා. අපි ඒක ඔළුවට දාගෙන අපේ අපිට තේරෙන විදියට අපේ විඤ්ඤාණ අපි විඤ්ඤාණ ශක්තියෙන් මේක අවබෝධ කරගන්න ඕනේ. ඒ විදියට අපිට ආවේනික ක්‍රමයක් හොයාගන්න එහෙම කරගෙන අපි මේ දේ අවබෝධ කරගන්න නම් හොඳයි කියලා මගේ අදහස. ඒක ඕගොල්ලෝ ගන්නකොට හේතුඵල ධමයට ගල්පලවල්ලා ගන්න. ඒ කියන්නේ මම හිතන පතන විදිහ නෙමෙයි ඕගලන්ට සමහර විට මේ අදාළ වෙන්නේ. ඊට අමතරව දැන් මෙතෙන්ද මේ එන ගොඩක් දෙනෙක් හැම පැත්තකින්ම ආවා අය. ඒ කියන්නේ අනිත් ධර්මය අරගෙන එක්ක වෙන කාගේවත් ධර්මය අහලා නැතුව. දැන් මම මේ එහෙම මේ ධර්මයක් හොයලා ගිහිල්ලා එහෙම කෙනෙක් නෙවෙයි. මට මේක අර අතට ගෙනල්ලා දුන්නා වගේ අපේ මේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ පොත් වාගයක් දීලා පොයේ දවසක ඒ කියවලා තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම මාර්ගයට පැමිණේ. ඉතින් ඒක නිසා දැන් මෙතෙන් අලුතෙන් එන අයත් ඉන්නවානේ. ඒක හින්දා දැන් මෙතෙන් එදා ඉඳන් ආව අයත් ඉන්නවා. ඒක අර දැන් සම්මතේ ඉඳන් එන දේවලුත් තියෙනවානේ. සම්මතේ හරි දේවල් වලට හරි කියන එක හොඳයි. නමුත් දැන් අපි සම්මතේ වැරදි දේවල් පෙන්නලා දීලා ඒ දේවල් හරි ගසන අය වශයෙන් අපි අර පිටින් එන අයට මේක අපි වචනයෙන් විතර නෙමෙයි ක්‍රියාවෙන් වුණත් අපි ඔප්පු කරන්න ඕන. අපි නිවැරදි මාර්ගයක යන අය ඒ අයට අර මෙතෙන්ද එන ඉස්සලාම දවසට අර වැටෙන චිත්‍රය ඒක අර යහපත් විදිහට දෙන්න ඕන. නැත්තම් සමහර විට දැන් අපි දැන් සම්මතයේ දේවලුත් මෙතෙන් සම්මතයේ හරි දේවල් නෙවෙයි. හරි දේවල් තියෙන්න ඕනේ. ඒක දෙපැත්තක් තියෙනවානේ. සමහර දේවල් වලදී අර පුංචි පුංචි හිත්‍රිද වීම සමහර අය අතින් වෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් අලුතෙන් එන කෙනෙක් දන්නේ නැහැනේ. දැන් අපි වාගේ නම් දැන් අර ධර්මයේ කලින් අහලා නිසා මේ දේවල් මේ විදිහට මේ හිත මේව කරගෙන දැන් අනින් මිනිස්සුත් ඒ විදිහමනේ කියලා හිතන්න දන්නවා. ඒක නිසා දැන් පළවෙනියට මේන කෙනෙක්ගේ අර මෙතන සමහර විට එපා වෙලා යන්න තියද තියෙනවා. ඒක නිසා අර දෙයක් කතා බහ කරනකොට කෙනෙක් දිහා බලනකොට අදහස් වමාරු කරගන්නකොට මේ අනිත් කෙනා ගැනත් බලලා ඒ අයගේ නිවනත් ඇහෙන්නේ නැති විදිහට අර ක්‍රියාවෙම ප්‍රායෝගිකවම මේ ඉන්නවනම් මේ ගොඩක් නැහැ මම අර දැකපු පුංචි දේ මේ කියන්නේ. එහෙම තියෙනවනම් හොඳයි කියලා හිතනවා. ඊට අමතරව දැන් මේක කියන්නේ දැන් සීලම දෙන අපි හැමෝම හැම පැත්තකින්ම ආවායනේ. ඉතින් අපි දැන් යන්නේ පෘථග්ජන ලෝකේ අනිත් සාමාන්‍යයෙන් අවිද්‍යාවකින් ඉන්න සාමාන්‍යයෙන් ඒ තරතිරම් වල අවිද්‍යාවෙන් ඉන්න මිනිස්සු අතරට. ඉතින් අපි මේ දහම ඒ අය අතරට අරයි යන්න ඕන පොත්පත් වලින් විතරක් නෙමෙයි කියලයි මගේ අදහස. ඒ කියන්නේ අපි ඒ අය අතර විශේෂ වෙන්න කියලා නෙමෙයි කියන්නේ. අර විශේෂත්වයක් කොහොමත් අපේ තියෙන්න ඕන. දැන් ආනපාන කරද්දී අපි ඒක අනිත් අයට වැඩිය විශේෂ වෙනවා. ඒ කියන්නේ අපේ රාග දේශ මොහ නැති වෙලා අනිත් හැම දෙනාටම යහපත් විදිහට ජීවත් වෙනවා. කතාවෙන් හැසිරි ඒ හැම කෙනත් එක්කම හැම කෙනා දිහාටම මේ සමමෙත පතුරලා හැමෝම තමන්ගේ අම්මා වාගේ තමන්ගේ තාත්තා වාගේ හැමෝම තමන්ගේ සහෝදරිය සහෝදරයා වාගේ බලන්න පුරුදු වෙනවා නම් සමහර විට ධ්‍යාන ඵලයක් ලැබුවේ නැතත් ඒක අඩුම තරමේ මේ යහපත් ජීවිතයකට හරි උදව් වෙයි මේ අනිත් ලෝක සත්‍යයටත් තමන්ටත්. මගේ අදහස විතරයි දැක්වේ. ගත යුතු දෙයක් තියෙනවා නම් ගන්න නැත්තම් බැහැර කරන්න. කාගේ හරි සිත් රිදවීමක් වුණා නම් මේ සමා වෙන්න වචන වලින් කාටවත් මේ ඩිරෙක්ට් මම මෙහෙමකුත් ප්‍රකාශ කරන්නේ නෙවෙයි. අර මම දැක්ක දෙයක් මේ මට සිද්ධ වෙච්ච දෙයක්ුත් නෙවෙයි. මේ අඩුපාඩු වලට තිබ්බේ එච්චරයි. ඉතින් අර අපි පරිපූර්ණ වුණොත් අනිත් අයටත් ආදර්ශයක් නේ. ඒකයි මේ දේවල් වුණත් ප්‍රකාශ කරේ. එච්චරයි ප්‍රකාශ කරන්න තියෙන්නේ. සීල ලෝක සීල සත්‍යින්ටම යහපතක් වේවා. අපේ අරියුත්තුමයන් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. අදිෂ්ඨාන කරනවා.
ගරු ස්වාමීන් වහන්ස, පින්නත් සියලු දෙනාගෙන් අවසරයි. මම විනාඩි 4ක් පමණ ගන්න බලාපොරොත්තු වෙනවා. මගේ අදහස් දැක්වීමට යෝජනා දෙකකුත් එක්කලා විනාඩි 4කට වැඩිය මං ගන්නෑ. සා මං කෙලින්ම වැඩිය බණ කියන්න යන්නේ. අපි දවස් 7ක් යහපත් බණ අහලා ඉන්න හින්දා බණ කියන්න යන්නේ. නමුත් බණට සාපේක්ෂව අපේ හැඩගැසීම් ගැන මම පොඩ්ඩක් මතක් කරනවා. මම හිතනවා අපි මෙතන වැඩිපුර සංඛ්‍යාවක් ඉන්නේ වැඩිහිටියෝ. එහෙම නැත්නම් හෙට අනිද්දා වැඩිහිටියෝ වෙන්න ඉන්න අය. එහෙමත් නැත්නම් අනාගතේ වැඩිහිටියෝ වෙන කට්ටියක් තමයි මෙතන ඉන්නේ. හැබැයි මේ වැඩිහිටියෝ භාවය පෙරන්න මෙන්න මිනුන් දඬු පහක් තිබුණා. මේ මිනුන් දඬු පහ තමයි නිකම්ම වැඩිහිටි භාවයට පත් වෙන එක තමයි වයසෙන් වැඩි නම් කියනවා වයෝ වෘදයි කියලා. ඊළඟට කෙනෙකුගේ දැනනුවන පරිණතිය වැඩි නම් කියනවා නැන වෘදය. එතකොට වයෝ වෘද නැන වෘද. ඊළඟට ඒ වයසයි නැනයි දෙක තියෙනකොට එයාගේ ಗುಣ ඇති වෙනවා. ඒකට කියනවා ಗುಣ වෘද කියලා. එතකොට දැන් කරුණු තුනයි. ඊළඟට හතරවෙනි කරණ මේ ටික එනකොට සීලයෙන් වැඩි වෙනවා, හික්මීමෙන් වැඩි වෙනවා. එයාට කියනවා සීල වෘද. එතකොට සීල වෘද භාවයත් ඇති වෙනවා. ඊළඟට අවසාන වශයෙන් ඇති වෙනවා පැරණන්ගේ මිනුන් දඬු තපෝ වෘද. තපස් ගතිය. ඉතින් මේ ටික මම හිතනවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ වයස් මට්ටම් කොහොම වුණත් ඒ අනික් ගුණ ටික, වෘද ගුණ ටික අපට මෙතන මේ වෙලාවේ මෙතන යනකොට මේ දවස් 7 තුළ අපට ඇති කරලා තිනවා යම් යම් මට්ටමින්. යම් එක එක කෙනාට සාපේක්ෂව ඒ අය මට්ටමින් ඇති කරලා තිනවා. මේ අයගේ දැන් මම දකින විදිහට ඉබේම තියෙනවා, ඉබේම තියෙනවා වයෝ වෘද ගුණ වෘද භාවය ඇති වෙලා තිනවා මෙතනදී. සීල වෘද භාවය ඇති වෙලා තිනවා, නැන වෘද භාවය ඇති වෙලා තිනවා. එතකොට මේ අනිත් ටික හරි ගිහිල්ලා තිනවා. එහෙනම් ලොකු වගකීමක් තියෙනවා මගේ පැත්තේ. මොකද මං විශ්‍රාමික ගුරු උපදේශකවරයෙක්. ඒ නිසා මං කියනවා මම අවුරුදු 35ක් වැඩ කෙරුවේ ළමයි එක්කලා, අවුරුදු 35ක් වැඩ කෙරුවේ දෙමව්පිය එක්කලා, අවුරුදු 35යි වැඩි කාලයක් වැඩ කෙරුවේ ගුරුවරු එක්කලා. ඒ නිසා මේ රට හදන්න නැත්නම් සමාජය හදන්න මේ අයගේ දායකත්වය ඉතා අවශ්‍යයි. දෙමව්පියෝ ගුරුවරු ජාතියක්නේ. ඉතින් දෙමව්පිය වෙන්නේ ඉන්න කට්ටියත් ගුරුවරු ජාතියක්. එහෙමනම් ඒ කට්ටිය ඒ ගුරුවරුන්ගේ තිබිය යුතු ගුණාංග ඇති කරගන්න ඕන. ගුරුවරුන්ගේ තියෙන ගුණාංග මගේ මහප්පා මට ඉගැන්වුවේ මෙහෙමයි තියෙන්නේ කියලා. ගුණාදීති ශාස්ත්‍රාදීති ගුරු. ඒ කියන්නේ ගුණගරුක භාවය හා ශිල්ප ශාස්ත්‍ර දෙන්නේ ගුරුවරයා. එහෙම නැති අය ගුරුවරු වෙන්න අමාරුයි. ඉතින් එහෙමනම් මම කියනවා මේ ටික ඔක්කොම දැන් මේ කට්ටියක ඇති වෙලා තියෙන්නේ. අපට දැන් ගමට ගිහිල්ලා ඒ තරම් ලොකු කාර්යයක් කරන්නට නැහැ. ගමට ගිහිල්ලා අපි බොහෝම නිහතමානීව උපේක්ෂා සහගතව පන්සල් එක්ක ඔට්ටු වෙන්නේ නැතුව පන්සලේ හාමුදුරුවොත් එක්කලා, අපේ ගෞරවනීය හාමුදුරුව මතක් කළා වාගේ ඉඳගල අපි දැන් මේ දැන් අපි මේ ඉන්න කට්ටිය ගොඩාක් බොන බෙහෙත්. ඒ බෙහෙත් බොනකොට ඒ බෙහෙත් තිත්තයි. ඒ බෙහෙත් තිත්තේ ඉඳන් ටැබ්ලට් කැප්සූල් වල තියෙන තිත්ත ගතිය කොහොමඩක් තිත්තයි. ඒ තිත්තේව වහන්න පිටිපස්සේ පිටින් තියෙනවා මේ ආවරණයක්. ඒ ආවරණය නිසා තිත්ත නැහැ. ඉතින් අපිත් අපේ මේ ලබාගත් පන්නරය තුළ අපේ මේ මධ්‍යස්ථභාවයේ අරගෙන ගිහිල්ලා වැඩි කලබල නැතුව ගමේ මේ කාර්ය ක්‍රියාත්මක කෙරුවොත් අපි එක්තරා විදිහකට අවබෝධ කරගත්ත ඒ ණය නිදහස් වීමේ හැකියාව හා වැඩිහිටික මේ ඒ තියෙන තමන්ගේ යුතුකම් ඉෂ්ට කිරීමේ හැකියාව කරන්න පුළුවන් වෙනවා. ඒ පිළිබඳ මම ඔච්චරයි මතක් කරන්නේ. ඊළඟට මේ පින් බිමක් මෙතන පින් බිමක්. ඒ නිසා අපේ ලොකු යුතුකමක් තියෙනවා. මේ අපි දවසකට සැරයක් හරි මේ අපි ලැබපු පන්නරය වැඩි කර ගන්නවා නම් නැත්නම් අර මෛත්‍රිය පරම මෛත්‍රිය විශ්වයට සෙත් කිරීම ආදී ටික කරන ගමන් මේ ස්ථානයට සෙත් කරන්න, මේ ස්ථානයේ පාලක හා කාරක මණ්ඩල වලට මේ පින් ප්‍රාර්ථනා කරන්න දිනපතා. එතකොට මෙහි තියෙන බලය වැඩි වෙයි. අපට අවශ්‍ය වෙන්නේ මේ අපේ බුදු දහම විශ්වය තුරා පැතිරෙයි. මේ කාර්යය ලේසියෙන් කරන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඒ නිසා ඒ ප්‍රාර්ථනය කරන්න කියලා මං ඉතාම කාරුණිකව යෝජනා හා ඉල්ලීමක් කරනවා. ඊළඟ කාරණේ තමයි මේ පින් බිම ආරක්ෂා කිරීම අපේ ගතියක්. ඒතකොට මේ පින් බිමේ දැන් අපිට දකින්න තියෙන්නේ පොල් ටිකක් පොල් ඉතින් බොහොම වටිනා జాතියක් ඒ පොල් වලට අමතරව අපි මේ ස්ථානයට එනකොට තම තමන්ගේ ප්‍රදේශවල තියෙන පළතුරු జాතියක් ඖෂධ జాතියක් ගෙනල්ලා මේ රෝපණය කිරීමේ වැඩසටහනක් කෙරුවොත් පැත්තක හරි එහෙම නැත්නම් කොට මහ ලොකු බීමක් තියෙනවා කියලා මට පේනවා වස්තරි වැඩි විස්තර දන්නේ සංවිධානාත්මක කෙරු හිටියොත් අපේ මේ පින් බීමේ තියෙන ගතිය නැත්නම් පාරිසරික වටිනාකම මීට වැඩි වැඩි කරන්න පුළුවන් අපි ඒකට දැවමය වටිනාකමක් තියෙන නෙමේ මේ ආයුර්වේදමය නැත්නම් මේ ඖෂධමය හා පළතුරුමය වටිනාකමක් තියෙන ගහක් හිටවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සුදුසුයි ඒ සඳහා අවශ්‍ය කටයුත්තක් යෝජන සකස් කරගමු කියන කතන්දරෙත් කියනවා මේ සම්බන්ධතාවයේ තවදුරටත් ඔබ සියලු දෙනාට මේ ස්වාමීන් වහන්සේ හා මේ ඉන්න පිරිසත් එක්කලා ගත කරමින් ඒ සත්කාර්ය කිරීමේ හැකියාව වරම භාග්‍යය ඔබට ලැබේවායි කියන අදිෂ්ඨාන පූර්වක ප්‍රාර්ථනාව කරමින් මා නියඬ වෙනවා ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම සිල්මෑණි වරුන්ගෙන්ද අවසරයි අරියමගේ යන උත්තමාවෙන්ද අවසරයි මම අමරසිරි රංචගොඩ මම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ලිපිකරුවෙක් දැනට හම්බන්තොට මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් මම මේ දැන්ට මගේ වයස අවුරුදු 63ක් වෙනවා මම හැබැයි අවුරුදු 63 වෙනකනුත් බෞද්ධෙක් නමුත් බෞද්ධයා කියන්නේ කවුද කියලා මම දැනගෙන හිටියේ නැහැ ඒ වගේම මම සාමාන්‍යයෙන් මගේ ජීවිත කාලේ නොදැන හිටියත් ඒ කාල සීමාව තුළ වැඳුම් පිදුම් යැදුම් පැතුම් කියන පැත්ත පිළිබඳවත් මගේ කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ එහෙමින් අතරතුර මම සාමාන්‍යයෙන් ධර්මය ගැන ටිකක් සොයාගෙන යනකොට මට මුණ ගැහුණා මේ එල්ලාවල කියලා මහත්තයෙක් එක දවසක් ඒ මහත්තයා මට කිව්වා මේ ඉරිදා මේ ධර්මදේශනාවක් යනවා මේ රුණුසේවේ ඒක ශ්‍රවණය කරන්න ඔබතුමාට යමක් දැනගන්න පුළුවන් වෙයි කියලා මම ඉරේ කියපු ඊළඟ ඉරිදාම අනිවාර්යයෙන්ම ඒ ධර්මදේශනාව දැම්ම උදේ 8ට දැම්මහම මගේ වාසනාවද කොහෙද ඒ මුලින්ම ගියේ සංදේශනාව. ඉතින් සංදේශනාව මම ශ්‍රවණය කළා ඒ සංදේශනාව ඉවර වෙනවා මට හිතුණා මේක වෙලාව පැය ගියේ නැහැ නේ කියලා. ඇත්තරම් බැලුවාම පැය ගිහිල්ලා. ඉතින් එදා ඇත්තටම මම මේක නිවන දැක්ක කිව්වොත් වැරදි මේ නිවන පිළිබඳව ඇත්තරම මං ඒ දේශනාව ශ්‍රවණය කළේ වුණා මට ඇත්තරම තේරුම් ගියා මොකද්ද මේ නිවන කියලා. නිවන කියන්නේ ඒක දුර නෙවෙයි තියෙන්නේ කියලා මං තේරුම් ගත්තා. මොකද්ද? ඒක නිවන තියෙන්නේ අපි ළඟ. එතකොට ඒක කාටවත් ලබා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒව අපිව ලබා ගන්න ඕන. ඊළඟට ඒක වහගෙන තියෙන්නේ මේ අපේ තියෙන මේ ඉන්ද්‍රිය අසංවරය නිසා. එහෙමනම් අපි මේ ඉන්ද්‍රිය අසංවරයෙන් කිසියම් බැමි තුනකින් රාගදේශ මොහකින් බැමි තුනෙන් බැඳලා ඉන්න බවත් මම කියන්නේ ඒ ධර්මදේශනාව තුලින් මම අවබෝධ කරගත්තා. මේ මම දැන්ට මාස 3ක් වගේ තමයි මේ ධර්මයට පිවිසලා වෙන්නේ. ඒ දැනගත්තාම මට මේක ඇඟට ගොඩක් දැනුණා. දැනෙන් පස්සේ මම මේ ගැන සොයනකොට මට මේ ආරංචියක් ලැබුණා මේ ડોක්ටර් හම්බන්ත රෝහලේ වෛද්‍යවරයෙක් ඉන්න රොහන් ડોක්ටර් කියලා එයා ගාවට ගිහිල්ලා මම මේ විස්තරය කිව්වා මම ධර්මදේශනාවක් ඇහුවා මට මේකේ සෑහෙන මේකට ඉපර මට දුන්නා මේ අර සංසාර ණයගන්තුනි මිදාසීම් පිළිබඳව පොත මම මට හැබැයි ડોක්ටරයා මට කතා කරන්න බැරි වුණත් මට දුන්නා මේක ඔයා මේ කහපාටෙන් තියෙන කොටස කරන්න කියලා මම කහපාටෙන් තියෙන කොටස ඇත්තටම භාවිතාවට ගත්තා අරගෙන සතියක් විතර යනකොට මට යම් කිසි වෙනසක් තේරුම් ගන්න පුළුවන් වුණා ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේගේ හැමදාම ඉරිදර බණ ධර්මදේශන අහනා වගේ ශ්‍රවණය කරනවා වගේම මෙහෙට කතා කරලා ඉවරලා මේ අර වෙබ්සයිට් එක ඉල්ලගෙන මම ඊට පස්සේ දතාවය ත්‍රිපිරවට්ටය ත්‍රිලක්ෂණය මම තනියම ඒවා ශ්‍රවණය කරගෙන හිටියේ. ඒ ඉන්නකොට මට හිතුණා, මටම හිතුණා, දැන් මම දැන් මට ස්වාමින්වහන්සේ මම කවදා දැක් ස්වාමින්වහන්සේ අභිමුඛ ධර්මදේශනාවක් අහලත් නැහැ, ස්වාමින්වහන්සේව මට දැర్శනේ මම දැකලත් නැහැ. මට මගේ මනසට ආව දැන් මම අද යන්න ඕන, දැන් කොහොම හරි යන්න ඕන ඉක්මනට ස්වාමින්වහන්සේගෙන් ට වඳින්න ඕන කියලා. ඉතින් මං ඒ ඩොක්ටර් කිව්වා, ඩොක්ටර් මට පුළුවන් නම් මෙහෙම අවස්ථාවක් කරන් දෙන්න කියලා. ඩොක්ටර් පාර මට අරන් දුන්නා. මම ඒ වෙනින් තකහණියක්ම ඇවිල්ලා ස්වාමින්වහන්සේ දෙපා නැමදලා ඒ උත්මයන් වහන්සේ දෙන ආශිර්වාදයම කොහො ලබා ගත්තා. ඉතින් ඒ තුල මම දැන් මම අර ඊළඟට මට කියන්න ඕන මම ලබපු තව අත්දැකීමක්, අර පොත භාවිතා කරනකොට අර කුඩා පොතේ තියෙන ඒ කහපාට කොටස් භාවිතා කරන් යනකොට ඇත්තටම මට විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. මොකද මම මස්මාළු වල මේ කාපු කෙනෙක්. දවස් 10ක් 12ක් විතර කරනකොට ඒක හරියට කරන් මම හිතන්නේ ඒක මම නම් කරේ හිත යම් කිසි එකඟතාවයක පවත්වාගෙන තමයි ඒ කීන ටික කරේ. දැන් gedara hadala dibunu mas vyanjane eka kællak kæwa deweni kællak kanukota mata hithuna mama me kanni ara sielu loka sielu satyange mas neda kiya. Den anne ehema nathuwa kisima pim pausala kala ho wenath illimak mata ho ehema nevey eka natharuni eka matama deeruna mama me anubhava karanne මෙන්න මේ සීළු ලෝක සීල සත්‍යයන්ගේ මස් නේති කිය. අන්න ඒ අනුව තමයි ඒ එතනත් ලොකු ආචාර්යයක් සිද්ධ වුණා මේ අය ධර්මතාවයට එනකොට. ඉන් දැන් මම කල්පනා කරා, ඇයි මම අභිමුඛ ධර්මයක් කවදාවත් අහලා තිබුණේ නැති නිසා ගිය පොවට ඉස්සෙල්ලා පොවේ මම මෙහි ඇවිල්ලා ස්වාමින්වහන්සේගේ ධර්මදේශනාව ශ්‍රවණය කළා. මම ඊට පස්සේ මට හිතුණා දැන් නම් මම එන්න ඕන මේ සතිවෙත වැඩසටහනට කියලා. එහෙම හිතලා නම දාලා තමයි මම ගියේ. ඒ මේසෙකින් මේ විදිහට ආවා. ඇවිල්ලා දැන් මේ ස්වාමින්වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කරනකොට මට ඒක කිව්වොත් හරි මේ බුදුන් දැන් සම්මා සම්බුද්ධ, ඒ කියන්නේ නැත්නම් බුදුන් දැක්කා කියන එක. ඒ මෙහි ආවට පස්සේ තමයි මේ දින හත තුල ඒ සම්මා සම්බුද්ධ නැත්නම් බුදුන් දැක්කා කියන කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම මෙහි ආවට පස්සේ ස්ත්‍රී සද්ධර්මය දැක්කා. මොකද අර්ථ නිරුක්ති, අර්ථ ධර්ම නිරුක්ති, පටිසම්භා ඒ වගේ නිරුක්ති සමගම ධර්මය අහන්න අපිට සැලසුණා. මෙතෙක් අපි ජීවිත කාලය තුල මේ වගේ ධර්මයක් අපිට අහන්න ලැබුණ නැහැ. ඒ ධර්මය බුදුහාඳුරගේ භාෂාවෙන්ම අපිට ලැබුණා. කියන්නේ එහෙනම් ධර්මය දැක්කා. ඒ වගේම ඒ ධර්මය අපි වගේ මේ පෘථග්ජන පුද්ගලයන්ට නැත්නම් මේ අරියම ගන්න උත්සාහ කරන ඒ අපි වගේ පුද්ගලයන්ට ඒ අයුරින්ම කියලා දෙන්න අරිය උත්තමයක් නැත මහා සංඝරත්නය දැක්කා. එතකොට මේ පැමිණීම තුළ බුද්ධ ධම්ම සංඝ කියන ඒ මහා ඒ ගුණයන්ගෙන් පිරි ඒ බුද්ධ සංඝ රත්නයන් දැක්කා. ඒ වගේම අපිට දැන් අර නිවන් මඟ වහලා තියෙන බාන් තුන කපා ගන්න ආකාරය නැත්නම් ඒකට අවශ්‍ය ආයුධය මෙන්න මේ ආයුධ ටික මෙන්න මේවයි කියලා බොහොම පැහැදිලිව කියලා දුන්නා. දැන් තියෙන්නේ අපේ කාර්යභාරය මොකක්ද? ඒ ආයුධ පාවිච්චි කරලා ඒ ආයුධ තුලින් ඒ ආයුධ පාවිච්චි කරලා ඒ දැන් කියලා දීපු ඒ ආනාපාන සති හෝ එහෙම නැත්නම් ඒ ආනාපාන සති තමයි ප්‍රධාන. ඒ තුලින් ඒවා භාවිතාවට අරගෙන ඒ ආයුධ පාවිච්චි කරලා මේ බාන් තුන කපාගෙන මේ ගමනේ යෑම තමයි මගේ ප්‍රධාන අදිෂ්ඨානය වෙලා තියෙන්නේ. ඉතින් වැඩි පුරකතා කිරීම සුදුසු වෙන්නේ නැහැ. දැන් මට කියන්නේ මේ වගේ අපිට මේ වගේ පහසුකමක් ලැබිලා කිසිම කරදරයකින් තොරව මේ මේ වගේ ඇවිල් ගත කළා ශ්‍රී සද්ධර්මය අහලා ඒ මාර්ගයේ පාද ගන්නට අවස්ථාව සලසුණු මේ සමන් මහත්තයටත් ඒ වගේම මේ කාර්ය මණ්ඩලයටත් නිරෝගී සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අති උතුම් වූ බුද්ධ පුත්‍ර මේ වෙන පළයන්ගේ ශ්‍රී සද්ධම්මලාකර ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, සිල්මෑන් වරුන්ගෙන් අවසර, සෙනෙහබර මේ සීල් ප්‍රතිපත්ති පිරීම සඳහා මේ ස්ථානයට පැමිණි මෑණිවරුණු දරුවනි, පුරුෂ පක්ෂයේ සීලු දෙනාගින්ම පළමු කොට අවසරයි. මගේ නම සරත් පද්මසිරි. මම ආවේ මං හිතන්නේ මේ මෙතෙන්ට රැස් වෙලා සිටින පිරිසකින් වැඩිම දුර ප්‍රමාණයක ඉඳලා මෙතේ මේ ස්ථානයට ආවේ අපි. ඒ අපේ සහෝදරයක්ගේ අනුදැනු උඩ මෙහෙට ආවේ. ඉතින් මගේ වයස දැන් අවුරුදු 69යි. මං ඉතින් ගන්න පුළුවන් කාලේ ඉඳේ මගේ තරුණ කාලේ ඉඳලම මේ ධර්මීය ගැන ටිකක් හොයා බලන්න. මේ වයස වෙනකොට මං හිතන විදිහෙන් සූත්‍ර වශයෙන් මම සූත්‍ර 10000 ගානකට මගේ සවන් යොමු කළා තියෙනවා. සූත්‍ර ගණනාවක් අදහස් දැනගෙන තියෙනවා. ඉතින් මේ සතිපට්ඨානේ පිළිබඳවත් ටිකක් දුරට හදාරලා තියෙනවා. ඉතින් නමුත් මේ ධර්මයේ කළ යුතු වැඩපිළිවෙල අවසානයේම දක්වා ගත යුතු පියවරවල් ධර්මයේ සඳහන් කරලා තිබ්බ පියවරවල් අරන් තියෙනවා. නමුත් ප්‍රතිඵල ලැබුණේ නැහැ. එතකොට මේ දැන් ඒ වේ අතරතුර තමයි අපේ සහෝදර වාත්නික් මේ ස්ථානයට ආව සංචාරක. ඒ ගිහිල්ලා මේ ධර්ම දේශනාවට සවන් දීලා මෙහෙම ගමේ ගිහිල්ලා කිව්වා මෙන්න මෙහෙම තැනක් තියෙනවා, මේ විදිහේ ධර්ම දේශනාවක් කරනවා, අපි යන් කියලා. ඒක දවසක් දිගක් ගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. දවස් 7ක් මෙතන ඉන්ටෝන කියන කතාව අපි කතිකා කරගෙන අපි ආවා මේ ස්ථානේ බලාගෙන. මඟ රහගෙන තමයි අපි මේ ස්ථානට ආවේ. මෙතෙන් ආව වෙලාවේ මා හිතන විදිහෙන් අපට ලැබුණේ මේ සතර සතිපට්ඨානේ පිළිබඳව තමයි මූලිකව දැනගන්න ලැබුණේ. මේකේ මුල කියලා තිනවා ඒකායන අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියන පද ටික. මේ පද පෙළ අනුව මේ නිවන් මඟට යන්න තියෙන එකම මාර්ගය මේ සතර සතිපට්ඨානය කියලා මේ දේශනාවේ මුලට සඳහන් කරලා තියෙනවා. නමුත් එවකට අපි අහලා තිබුණු පොතපතින් දකින දැකුම් එවැගේම අපේ ප්‍රජාව කරන ක්‍රමදියා බලනකොට ඒ පොතපතේ තියෙනවා කායානුපස්සනාව ආකාර 14කින් ප්‍රගුණ කරන්න ඕන. එතකොට චිත්තානුපස්සනාව, ධම්මාන වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම මේ සතර සතිපට්ඨානෙට අඩංගු වෙලා තියෙනවා. අවසාන චතුරාර්ය සත්‍යයෙන් අවසාන කරලා තියෙනවා. නමුත් අපි මේක ප්‍රගුණ කළාට අපිට ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ඉතින් මේ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා මේ අර කාම සුඛල්ලිකානු යෝගේ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා මේ වචන පෙරනම් අහලා තියෙනවා. ඉතින් මේ කාම සුඛල්ලිකානු යෝගියත් අත්ත කියලා මතානු යෝගියත් දෙක අත්හරින්න කියලා. ඉතින් දැන් මෙතන විශේෂයෙන් කාම සුඛල්ලිකානු යෝගේ නම් පොඩ්ඩක් අත්හැරලා තියෙන බව පේනවා. අපේ මේ භාවනා ක්‍රම දිහා බලනකොට මගේ හැඟීමේ හැටියට අපි තවමත් අනුගමනය කරන්නේ අත්ත කිලමතානු යෝගේ. කියන්නේ මේ භාවනා කරන්න ගියාම බාධක මැඩගෙන ඒ කියන ඉරියව් වලින් හෙලවෙන්නේ නැතුන් හිතේ අරමුණට අරන් මේවා කරන්න. ඉතින් මේක අපට කරන්නත් බොහොම අමාරුයි, ටිකක් දුරට කරගෙන ගියා. ඒක බොහොම අමාරුයි. නමුත් මට මෙතෙන්ට ආවට පස්සේ මේක එහෙම කයට දුක් දීලා කරන ක්‍රියාවක් නෙවෙයි. මේක යෝනිසෝ මනසිකාරින් කරන එකක්. අපේ ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා සෝවාන් වීම සඳහා අවශ්‍ය කරන කරුණු පහ මොකද්ද? කල්යාණ මිත්‍ර සංසර්ගයක සද්ධර්මයේ ශ්‍රවණය, ධම්මානු ධම්ම පටිපත්තිය, මේ යෝනිසෝ මනසිකාරේ. එතකොට මේ යෝනිසෝ මනසිකාරේ තියෙනවනම් මේ මාර්ගයේ යන්න පුළුවන්. අපට ඉන්දහසේ යෝනිසෝ මනසිකාරේ තුළින් මේ ධර්මයේ ඉදිරියට ගෙනිච්චා නම් අපට නිවන හමු වෙනවා. නමුත් අපට එකම ඒ මඟ පාදා දීමට අපට පහළ වෙච්චි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් බව මේ ස්ථානයට ආවට පස්සේ අපට පැහැදිලි වෙනවා. අර කලින් තිබුණු භාවනා කර බමුණු භාවනා ක්‍රමම අපට පුරුදු කළා. ඒ භාවනා ක්‍රම තුලින් මම හිතන විදිහෙන් අපේ ස්වාමීන් වහන්සේලා අපේ ගිහි පිරිස නොයෙක් භාවනා වැඩසටහන් මාස ගණන් භාවනා කරනවා. සමහරු අවුරුදු ගණන් භාවනා කරනවා. ඒකලත් ප්‍රතිඵලයක් ලබන්න බැරි වෙලා අද ඒවා පුස්සක් බවට පත් වෙලා නිහඬ වෙලා ඉන්නවා. නමුත් මට එකම පදේ අහලා මේ සන් දේශනාව අහලා මගේ අර තිබිච්ච යටපත් වෙගෙන ගියේවා සියලු දෙයක්ම ආය ආපහු මතු වුණා. මා හිතන විදියෙන් මට පමණක් නෙවෙයි මේ ධර්මයේ සාමාන්‍යයෙන් කනට වැටිච්චාටත් මේ ධර්මයේ ගැන අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ අපි දන්න කොහොම දැන් මේ ධර්මයේ ගැන ඇත්ත වශයෙන් බලනකොට දැන් අර දාරු චීරියට වැඩි ධර්මයක් දේශනා කරේ නැහැ. එතකොට අපේ ධර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේට අස්සජී හාමුදුරුව කිය මේ පොඩි ගාථාවක් කිව්වේ ඒ පද දෙක කියනකොටම සෝවාන් ඵලයේ පිහිටියා. එතකොට ඒවා කරලා තියෙන්නේ ඒවා සිද්ධ වෙලා තියෙන්නේ භාවනා කරලා නෙවෙයි. හැබැයි භාවනා කරලා තිනවා ඒගොල්ලෝ මේ ධ්‍යානලාභියෝනේ. මේ ඒක නිසා මේ අපට මේ සුද්ධ වූ ධර්මයේ නැවත වරක් අපට මේ ලංකාද්වීපේ මේ සම්බුද්ධ ශාසනය පවතින මේ ශ්‍රී ලංකාද්වීපේට නැවත වරක් මේ සම්බුද්ධ ශාසනය නිර්මලව නිරූපද්‍රිතව ආරක්ෂා කර ගැනීමට අපට ලැබුණු කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් අපි ඉතින් සියලුම මම ඒකායන මාර්ගයේ වශයෙන් මේ තියෙන්නේ මේ සතිපට්ඨාන ධර්මයේ කියන්නේ මේ මුන්වහන්සේගෙන් මේ ටික අහන තුරු මම හිතුවේ මේ කාණ්ඩ වශයෙන් තියෙන එකක් කියලා මේ සතිපට්ඨානේ. මේක බොහොම පහසු විදියට වඩන්න පුළුවන් එකක් කියන එක උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඉතින් දැන් මම උත්සාහ දරනවා මේ කියන පාරේ ගිහිල්ලා හැකිතාක් ඉක්මනින් මේ සංසාර නැමැති මේ භයානක උවදුරින් නිදහස් වෙලා මේ ඝෝර භයානක මේ සසර දුකින් එතර වෙලා මගේ මේ සංසාර ගමන අවසන් කිරීමට. ඉතින් මේ අපි හත් දවසක් මේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා අපට මේ විදිහේ ගොඩනැගිලි හදලා මේ ස්ථාන හදලා මේවට අනුබල දීලා මේ වැඩ කටේ මෙහෙම දෙයක් කරන්න ඕන කියලා මේවා කරපු ඒ මහා උත්තම චරිත මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ උතුම් චරිත මේ ලංකාද්වීපය තුළ තව තවත් වැඩි වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම අපි දවස් හතක් මේ ස්ථානයට ඇවිල්ලා හිටිය අපට කෑම් බීම් හිඳුම් මිතුම් නැත්තම් මේ ධර්මයේ වශයෙන් ගන්නවා අපට සිව්පසෙම උපස්ථාන කළා. කිසිම දෙයකින් අඩුපාඩුවක් කළේ නැහැ. ඒ ඉවුම් පියුම් ඒ දානමානාදිය ඒ ලබාගෙන කටයුතු කරපු හත් දවස තුළම කටයුතු කරපු ඒ පින්වතුන්ට අපි යම් කිසි නිවැරදි මගක් අනුගමනය කරා නම් අපි එක්කෙනෙක් හරි මේ සුද්ධ වූ ධර්මය අවබෝධ කරා නම් එයින් යම් කිසි ජනිත වෙන මහා කුසල බලයෙන් ඒ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම බලාපොරොත්තු වන සුගති මේ නිවන අවබෝධ කර ගැනීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම තව තවත් මේ සම්බුද්ධ ශාසනය බබළුවන්ට මේ අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ වැනි උත්තම ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා මේ ලංකාද්වීපයේ දසදහස් ජනනින් බිහි වේවා කියලා මම සාන වශයෙන් ප්‍රාර්ථනා කරමි. මගේ වචන දෙක තුන නිවාර මා නවත්වන ඔබ සැමට තේරුවන් සරණයි.
ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. භික්ෂුනි උපාසක උපාසිකාවෝ උපතිස්සුනි අවසරයි. මම වෘත්තීන් පාසල් ගුරුවරියක් දෙන විශ්‍රාම ලැබලා 57 විශ්‍රාම ගත්තේ. ගොඩක් දුක් කරදර ඒ ජීවිතේ 57 වෙනකම් විඳපු කෙනෙක් ඒවා විස්තර වශයෙන්ම මෙතන කියන්නේ නැහැ, වෙලාවකුත් නැහැ. ඒ අතර මම මගේ යාළුවෝ ඔය ගිහි වැඩසටහන් කරන අනාරි භාවනාවලට එක්කගෙන ගියා. භාවනා 40ක් තියෙනවා කිව්වා, පාඩම් කරෙව්වා 10ක් විතර. ඉතින් ඕවා කරනවා, ගෙදර එනවා, මගේ දරුවෝ ලොකු වුණාට පස්සේ රැකිරස්සාවලින් ගෙදරින් පිට වුණාට පස්සේ මම තනියම හිටියේ. ඉතින් මම ඕවා කර කර ඉන්නකොට මගේ යහළුවේ මේ මිනංගොඩ අධ්‍යාපන කන්තරේ වැඩ කරපු එයා ජයමිනි කියලා එයා ඩිරෙක්ටර් කෙනෙක්. එයා මාව මෙහෙට බොරු කියලා එක්කන් ආයි මම ඉන්නේ කියලා දැන්නකොට මේ එන්නේ භාවනාවක් කරන තැනක් තියෙනවා. ඔයාව එක්ක යන්නකෝ. මම ඉන්දියාවෙත් මේ ළඟදින ගිහින් ආවි. හැබැයි එයා කිව්වේ නැහැ මේ ලංකාවේ මේ විස්තර මොකුත් මට කිව්වේ නැහැ. එහෙම කිව්වනම් මම ඉන්නේ හැල්ලු. ඊට පස්සේ මාව එක්කගෙන ආවා. මම පළවෙනි සැරේ නම් මට මොකුත් තේරුණේ නැහැ. ඔය අනිත් අය කරන ඒවා කර කර හිටියා. ඊට පස්සේ අර පොට්ටි කරගෙන ගිහිල්ලා ඒවා කියවෙව්වා. සිතියම අධ්‍යයනය කළා. පීස් එක 4-5 සැරයක් ඇහැව්වා. ඒ විතරක් නෙමෙයි, මම මේ පීස් පටිගත කරලා මගේ අඳුරන ගුරුවරු බාරගන්න 4-5 දෙනෙකුට දුන්නා. හුඟක් අය පිළිගන්නේ නැහැ. පිළිගන්න අයට දුන්නා. ඊට පස්සේ මම නැවත මෙහි ආවා. ඊට පස්සේ කියන්නේ මම මට දැන් ඉස්සරමකුත් දන්නේ නැහැ. දැන් යමක් දන්නවයි කියන එක හිතෙනවා. ඒ විතරක් නෙවෙයි, යහපත් දේ දැනගෙන අයහපත් දේ දුරු කිරීමට හේතුඵල දහම ගලපා බලා යහපත් ප්‍රතිඵලයක් ලැබෙන බව අපට කියා දුන්නා. තමන්ටත් අනුන්ටත් යහපත් තේනම් ඒ දර්ශනය බුද්ධ දර්ශනයයි. රාගයෙන් එකතු කරන සියලු දේ බරක් වේ. ආනපාන දතාවේ අස්සපස්ස කරණීය අකරණීය සීවිතබ්බ අසීවිතබ්බ මෙම ධර්ම සූත්‍ර ධර්ම 11 තුනේ දින 7ක් පුරාවට අපට කියා දුන්නා. සෑම සූත්‍රයක් තුළින් කිරස් පිරිසුදු කරන ආකාරයේ දතාවේ තුළින් දේශනා කළා. ඉතාම කෙටි කාලයකින් දාරුජ්ජිය බමුණා ජාති ජානසෝනි බ්‍රාහ්මණයා පිදුරුමඩුවේ පුපුසාති රජතුමා ඒ වාගේම අඟුලිමාල වැනි දහසකගේ හිස කැපු මිනිසෙක් ආලවක යක්ෂයා ඒ අයත් එම ධර්මයෙන් තුලින් දමණය කර නිවනට මඟ පෑදුවා. ධර්මයේ දේශනා කර නිවන් ඇස පාදා දුන්නා. එක සූත්‍රයක් තුලින් ආනාපාන කර අපට ගති පුරුදු දුර්ගර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් මඟට ධර්මයේ දේශනා කළා. ගෞතම බුදුන් උපන් දේශයේ ඉපදීමට අපි කොතරම් වාසනාවන්තද. එහෙත් ඒ පිළිගැනීමට අකමැති අයත් අප රටේ සිටි. මා ඉන්දියාවේ දඹදිවට එක්කා මම තවම ලංකාවේ සියලු තැන් දෙක නැහැ. ගියවර මෙම වැඩසටහනට ඇවිත් ආපහු යන විට චත්තාරෝට ආනානි හිටිවඩුනේ ශ්‍රී මහ බෝධිය අභියසට ගියා. එතනදී මේ අපේ ගෞතම බුදුන් බුදුබව ලබා ගැනීමට පිට දුන් ශ්‍රී මහ බෝධිය නේද කියා දෙන දැඩි සතුටක් ඇති වුණා. ඒත් එක තැනකටවත් ගොස් රැඳ පුදා ගැනීමට මා ගත්තොත් මරණයේදී මතක් වුණොත් හොඳ ආත්මයකට යන්න බව දැනගෙන සිටියා. එහෙත් ස්වාමීන් වහන්සේ සිත තුළ ඇති රාග දේශ මෝහ යන කිලෙස් ආනපාන අස්සපස්ස තුලින් ක්‍රමයෙන් දුරුකර ගැනීමේ නැවත නූපදින ලෙස නිවන මඟ කියා දුන්නා. මෙම සමන අරණ විහරණ බුද්ධ භාවනා තුලින් නේමාසික ලබාගත් දෙනම ජීවිතයේ පැවැත්මටත් ජීවිතයේ නැවැත්මටත් හේතු වන ධර්මයේ අපි අසා දැනගතිමු. බුද්ධ ධර්මයේ අසා දැනගතිමු. මෙතෙක් කල අපි ගියේ බුද්ධාගම මතයි. වෙනස් කර බව උදුරා දැමීමේ මඟ කියා දුන් එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමයි. බුදුහාමුදුරුව බව උදුරා දෙමින් මඟ කියා දුන් බුදුන් බව මෙම දේශනා තුළින් දැනගතිමි. අපි ඉගෙනගත් ධර්මයේ ඉදිරියට පෙරපැදීම තුළින් අපට නිවන අවබෝධ කර ගැනීමට හැකිවන බව දැනගතිමු. මෙම ධර්මයේ කියා දුන් නිවන පලවන්නේ පූජ්‍ය ශ්‍රී ධර්මාලංකාර හිමිනමට දීර්ඝායස ලැබේවා. මේ ටිකත් මම කිව යුතුයි. ගිහි කල සිටසෙන හපුතන්ද මෙතුණ 1979 වර්ෂයේ යුනිසෙෆ් ආයතනයට ගොස් කළ සාකච්ඡාවෙන් ලැබුණු ප්‍රයෝජන අපේ රටේ බාල සිසු පරපුරට ඉතාමත්ම වටිනීය. පාසල් හැරගිය ළමුන් පාසලට ගෙන්වා ගැනීම, නොමිලේ පොත් ලබා දීම, රෙදි ලබා දීම, ආහාර ලබා දීම තුලින් විශාල සේවයක් කර ඇත. එම කාලයේම පුත්තලන් දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර පාසලක සේවය කළා. අවුරුදු 13ක් වයසති ළමුන් පාසලේ පහළ බාලාංශයට ඇතුළත් ඉගෙනුම ලැබුවා. වතුකරයේ දෙමළ ළමුන්ට පහෙන් පසු අධ්‍යාපන උසස් මට්ටමකට ගෙනීමට යෝජනාද ඉදිරිපත් කර තිබුණා බව මම මේ පොතෙහි දැක්කා. මේවා නිසා ඒ පළාත්වල ළමුන් හොඳ අධ්‍යාපනයක් ලබා උසස් රැකියාවන්වල සිටින මේ විශාල පින්නකි. ස්වාමීන් එපමණක් නොවී අරේ භාවනා ඒ වලට ගිහිල්ලා ඒ වලෙන් ලැබපු අධ්‍යක්ෂ මොහොසී තව ගියා නම් අපි කොහේ යයිද දන්නේ නැහැ. මේ මගේ ගිහි ජීවිතයේ ගත කිරීමටත් මෙතන කල්යාණ මිත්‍ර සේවනයක් ලැබුණා. ඒ තුලින් තවත් කලටත්තරේ චාම්බවටත් ජීවිතේ පවත්වාගෙන යෑමට මට හැකියාවක් තිබුණා. හැකියාවක් තවත් ඉදිරියටත් ඇති කර ගන්නවා. ඒ වගේම මෙමෙ අතනට ආපු වෙලාවේ පටන් අපිට මම කලින් එනකොට මේවා පිරීලා තිබුණේ ඒ වාට පහසුකම් සලසා දීලා ඒ කාර්ය මණ්ඩලයේ අර කුස්සිය වැඩ කරන අපිට උයන් පිහින දේවල් වලට කෑම බීම ටික වෙලාවට සපයවා දුම් පොඩි මෙනිකටත් අනිත් පුංචි මෙනිකටත් ඇත්තම හරියට සත්‍ය ධෛර්යය ලැබෙන්න ඕනේ. ඒගොල්ලන් හතර වෙනකොට ඇවිල්ලා මෙතන විශාල සේවයක් කරනවා. මමත් gedara ඉන්නකොට 6-7 වෙනකම් බුදිනා මම හතරට විතර නැගිටලා මෙතන ගිහිල්ලා ඒගොල්ලන්ට උදපදවුත් තුනා. අපිට මෙම ධර්මමාර්ගයේ යෑමට සියල්ලම සපයා දුන්නේම සමන් මහත්මයාටත් මෙම්බිම්පිවස මෙම ගොඩනැගිලි සපයා දුන් ඒ පහසුකම් සපයා දුන් සියලුම දෙනාටමත් නිරෝගී සුව වගේමත් ඒ අයටත් දීර්ඝායස ලැබේවා කියා ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේට දීර්ඝායස ලැබේවා. ඒ වගේම මෙම ධර්මයේ තව තවත් ඇයට දැන ගැනීමට ඉදිරියටත් අවස්ථාව ලැබේවා ස්වාමීන් වහන්සේට.
නම කියන්න අවසරයි. ගෞරවණීය මීවන පලානි සිරි ධම්මාලංකාර අති ගෞරවණීය අරියත් උතුමයන් වහන්ස, මට මුලින්ම කියන්න අවසර, මම මගේ ජීවිතය ගත කළ ආකාරය පුංචි කාලේ සිට මම පුංචි කාලේ ඉඳලා මට උමනාවක් තිබුණා. පන්සල් ගිහිල්ලා පොයට සිල් ගන්න ගතිය මාගව තිබුණා. මම එහෙම ඉන්න අතරේ අවුරුදු 29ක් වෙනකම්ම තනි ජීවිතය ගත කළා. එතෙන්දී කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මොන හේතුවට හරි හේතුඵල ආකාරයට වෙන්නේ නැති විවාහ ජීවිතයට ඇතුළත් වුණා. එහිදිත් මම මට හැමතිස්සෙම උවමනා වුණා මේ ශ්‍රී සද්ධර්මය. මට පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්න ගම, ඒ අයගේ යුතුකම් වගකින් නොපිරිහෙලා ඉටු කරන ගමන් මම ශ්‍රී සද්ධර්මය හොයවෙන්නම එක එක චැනල් වලින් අහනවා. අහන ගමන් ලියනවා. ලියලිය මේ ওই විදිහට එක චැනල් එකක ටික කාලයක් බලනවා. ඒකෙත් මොකක් හරි මේ අඩුවක් පාඩුවක් තියෙනවා කියලා නිකන් මට දැනෙනවා. ඊට පස්සේ ආයි ඊට වඩා යමක් තියෙනවා කියලා හිතිච්ච චැනල් එකකින් මම ආයි ඒ අහනවා. අහනවා ඒත් ඒ වගේම ලියනවා. ඒක නිසා ඒ කරත් හැමෝම කියනවා නිවන මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා විස්තර කරනවා. නමුත් මට අඩුවක් දැනෙනවා. කොච්චර මේ ඇහුවත් මොකක් හරි මේ ඒ කියන්නේ දැන් කොළඹට ගිය කෙනෙක් පාර කියනවට වැඩිය මේ කොළඹ ගැන ප්ලෑන් එකක් ඇතුව මෙහෙමයි මෙහෙමයි කියනවා වගේ නිකන් මොකක් හරි වෙනසක් මට දැනෙන්න ගත්තා. මං ඒත් ඒ අහලා මට ඊට පස්සේ ඒවා ඕනේ නැහැ කියලා හිතුණා. එනේ විදිහට ඉන්න ගමන් මම මේතෙන්ට මාව යොමු කරන්නේ මගේ මේ සහෝදරයාගේ භාර්යාව මාෂණන්ගේ. ඒ දවසක් මේ මට නිවෙසට පැමිණලා ඒත් කියන්නේ නැහැ නිකන් කියන්න නිකන් බයෙන් බයෙන් වගේ නිකන් කියන්නේ නැති ගතිය මොකක් හරි තේරෙනවා. ඒත් මාත් එක්ක කතා කරනවා. ඒ වුණාට මේ එයා කතා කරන දේවලුයි මම සම්මතය අහපු බණ අතරයි වෙනසක් තියෙන වගේ මේ මට තේරුණා. එයා ගොඩක් වෙලාවට එයාටත් හරි දේ තෝරන්න පුළුවන් කමක් තියෙනවා කියලා මට මේ දැනලා තිබුණේ. ඊට පස්සේ නංගි දුන්නා මේ අපේ මේ ස්වාමීන් වහන්සේගේ සන්දේශනාව. එනේ සන්දේශනාව දුන්න වෙලාවේ සන්දේශනාවේ මුල එනකොටම මට මේක පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු මේක පෙර නොයසු විරු ධර්මයක් කියලා තේරුණා මට. ඒ ඔස්සේ මම නිතරම මගේ කාලේ කලමනාකරණය කරගෙන නිතරම නංගි හැමතිස්සෙම මට අවශ්‍ය කරන සීඩිස් දීලා ඔක්කොම මට මේ සපයලා තිබුණේ. මට ඒ වෙලාව තියෙන විදිහට මම ඒ දේවල් අහලා ඊට පස්සේ ගොඩ වෙලාවට ඒවා මම ඇහුවා. නිරන්තරයෙන් අහලා මං මගේ අඩුපාඩු මොනවද කියලා දකින්න ගත්තා. ඒ වගේම මම මේ අවුරුද්දේ මුල් වෙසක් පොයට හෝ පොසොන් පොයට මේ ස්ථානෙට මුලින්ම ආවේ. එදා මම මුලින්ම ඇවිල්ලා මේ පසු පෙළ මේ අසුනක වාඩුනේ. ඒ අසුනේ වාඩි වුණාට මට එතන නිකන් ඉන්න බෑ වගේ නිකන් ඉන්න අමාරු ගතියක් දැනුණා. මං ඊට පස්සේ ආපු පෝයවල් වල කොයි වෙලේවත් මට පුට්ටුවක වාඩින්න පුළුවන්කම තිබුණේ නැහැ. මට එතන ඉන්න අපහසු ගතිය දැනුණා. මේ මට හැමතිස්සෙම බිමට එන්න ඕන කියලා දැනුණා. ඒ වගේම ඊට පස්සේ තමයි මට මේක මේ දින හත වෙන් කරගන්න ඕනේ කියන ස්ථිර අදිෂ්ඨානයක් ඇති වුණා. ඒ අදිෂ්ඨානයෙන් මම ආව මෙතෙන්ට ගෙනාවා. ඒ මෙතෙන්ට ඇවිල්ලා මුන්නාන්සේ පළවෙනි දවසේ දෙවනි දවසේ දේශනා කරනකොටම මම හැමතිස්සෙම ගලපන්න ගත්ත ධර්මය ට අනුගතව මම මගේ අඩුලුහුඬුකම් දැකගෙන ධර්මයේ දකින්න උත්සාහ කළා. ඇත්තටම සතුටුයි. යම් කිසි කෙනෙක් යම් ගුණයක් පූර්ණ කරනවාද ඒ ගුණෙම කවදා හරි අවංකවම තමන්ට මේ නිබිදා වෙන්න කියලා හදපතුලෙන් නැගුණා නම් කවදා හරි ඒකේ නාව ඒ ගම්මන නිමා කරන තැනට ගේනවා. ඒ ශක්තිය මෙතන තියෙනවා. ඒක ඕන කෙනෙකුට දැනෙන දෙයක්. නිහඬව ඉන්දියට මෙතන සිවුවනක් පිරිසම ඉන්නවා. ඒ හැමෝටම මෙතන වෙනසක් දැනෙනවා. ඒක නිසා මේ ගමන පූර්ණ කරන්න මෙතෙන්ට බොහෝ වෙලාවට අපිට හැමෝටම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක පිම්බිමක්. ඒක නිසා මනුස්සාවෙන් සුන් තත්වෙන් දෙවියෝ මේ වගේ තැන්වල ධර්ම ශ්‍රවණය කරනවා. ඒක නිසා මෙතෙන්ට එන හැමෝම මෙතන මේ මුනිවතක් මේක රැකගෙන මේ දවස් හත ගත කරන්න ඕනේ. දෙතිස් කතා කියලා සම්මතේ බණ තුල ඇහුවත් ඒ හොඳ දේ අපි ගන්න ඕනේ කොතනින් වුණත්. ඒ හොඳ දේ කියලා කියන්නේ හැමතිස්සෙම තමන්ගේ මීමර නෙමෙයි. මුනාසේ අපිට දේශනා කළා තියෙන විදිහට ධර්මයට විනයට ගලපලා යෝනිසෝ මානසිකාර්ය තුලින් ගන්නදී එතෙන්දී නූපන් අකුසල් මේ නූපදවා සිටින්න බොහෝ වෙලාවට උපකාර වෙනවා. මට කියන්න තියෙන්නේ ඇත්තටම මෙතන නිසරණ අධ්‍යාශයෙන් ගොඩාක් අය සේවය කරනවා. ඒ හැම දිනාටමත් මිනිමන් මඟ පූර්ණේ කරන්න හේතු ආසනාව ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. හැම දිනාටම සුපත් වේවා.
අවසරයි ස්වාමීන් වහන්ස. මට එච්චර කතා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒත් මම මගේ අත්දැකීම කියන්න ඕන නිසා එන්න හිතුවා. මම අවුරුදු 20 ගණක් විතර නිවන හෙව්වා. හැමතැනම හෙව්වා. රේඩියෝකෙන් බණ ඇහුවා. හැමතැනකම හෙව්වා. සමහර වෙලාවට එක හාමුදුරුවෝ කෙනෙකුට වඩා අනිත් හාමුදුරුවන්ගේ බණ නෙමෙයි බහ හරි කියලා හිතුනම දිගටම ඒ හාමුදුරුවන්ගේ දේශනාවලට ඇහුම්කන් දුන්නා. මම හිතන්නේ නම කිව්වට කමක් නැති වෙයි. මං එක කාලයක් බද්ධිය හාමුදුරුවන්ගේ බණ වෙනස් කියලා දිගටම බද්ධිය හාමුදුරුවන්ගේ බණ ඇහුවා, දේශනා ඇහුවා. ඒ අහගෙන යන වෙලාවල් වලදී මට තේරුණා අඩුවක්. මම දන්නේ මට ඒක දැනෙන්නේ කොහොමද කියලා. මට ඒවයි අඩුවක් දැනුණා. ඊට පස්සේ බද්දි හාමුදුරන්ගේ බණවල අඩුවක් දැනුණාම මගේ යාළුවෙක් කිව්වා පිටිදුවේ හාමුදුරුවන්ගේ බණ අහන්න ඒක තමයි හරි කියලා. ඊට පස්සේ මම අවුරුද්දක් විතර එක දිගට පිටිදුවේ හාමුදුරන්ගේ බණ ඇහුවා. හැබැයි පිටිදුවේ හාමුදුරුවෝ මම කියන්න ඕනේ බද්දි හාමුදුරන්ගේ බණ අහද්දි මම මගේ තියෙන සමහර වැරදි අඩුපාඩු හදාගත්තා. ඊට පස්සේ පිටිදුවේ හාමුදුරන්ගේ බණ අහනකොට ඒ උන්වහන්සේ කියන ක්‍රමයේ වෙනස් අතපය විසි කරලා කිව්වා. හැබැයි මේ තියෙන දේවල් මෙහෙමම තිබුණාට කමක් නැහැ, හිතෙන් අයින් කරන්න කියලා උන්වහන්සේ එහෙම හයියෙන් කියනවා. මම ටික ටික පුරුදු වුණා මගේ හිතෙන් දේවල් අයින් කරන්න, ඒවට ගැටෙන එකයි බැඳෙන එකයි අඩු කරන්න. එහෙම මට දැනුණා මං ටිකක් ඒව අඩු කරත් කියලා. හැබැයි මානෑ ගැන කවදාවත් කිව්වේ නැහැ. ඊට පස්සේ ඒ පිටිදුවේ හාමුදුරන්ගේ බණ අහන්න කියපු යාළුවම මට අපේ හාමුදුරන්ගේ ඉතිහාස පොත ගෙනත් දුන්නා. මට සමාවෙන්න අපේ හාමුදුරනේ මං එක පැත්තකට දාලා සතියක් විතර තිබ්බ බොරුවක් කියලා. සතියක් විතර කියෙව්වේ නෑ. ඊට පස්සේ මගේ පුරුද්දක් තියෙනවා ඕනම පොතක් කියවන. ඒ නිසා මං අරගෙන කියෙව්වා. ටිකක් කියවගෙන යනකොට ඒකේ ඇත්තකුත් තියෙනවා වගේ කියලා හිතෙන්න ගත්තා. පොත සම්පූර්ණයෙන් කියෙව්වට පස්සෙත් මම 50%ක් ඉන්දියාවේ 50%ක් ලංකාවේ හිටියා. ඊට පස්සේ මට කවදාවත් හීන පේන්නේ නැහැ. මට හීන පේන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ කියන්නේ මට පෙනිච්ච මුළු ජීවිතේම පෙනිච්ච හීන ගාන මට අදටත් මතකයි 5-6ක් වගේ. ඉතින් මම එදා හිතුවා මට මේක ඇත්ත නැත්ත පෙන්නලා දෙන්න කියලා. මම මේක කියන්නේ සම්පූර්ණ ඇත්ත කතාව. මගේ අත්දැකීම. මම මේක මුළු ලෝකෙටම කියන්නේ මේක ඇත්ත කියලා කියන්න ඕනේ හින්දා. එතකොට එදාරම මම නිදාගත්තුවම මට පොඩි හීනයක් පෙනුණා. මම කවදාවත් බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා තිබුණේ නැහැ. හැබැයි මම බෝධින් වහන්සේ හීනෙන් දැක්කා. බෝධින් වහන්සේ කොළ හැලුණා. ඒ හැලෙන හැලෙන හැම කොළයක්ම දිලිසුණා රත්තරන්. ඊට පස්සේ මම මගේ යාළුවට ෆෝන් එකෙන් කතා කරලා කිව්වා මට ඒ හාමුදුරන්ගේ බණ අහන්න ඕනේ කියලා. එතකොට කිව්වා පොතක් තියෙනවා ලොකු, ඒ මගේ හොඳ මිත්‍රයා මගෙන් කවදාවත් මුදලක් අය කරේ නැතුව ඒ ලොකු පොත මට දුන්නා. ඒ පොත අරගෙන කියවනකොට අපි හැමදාම දැක්ක අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනුවට අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් කරලා තිබ්බා. ඒක දැකපු ගමන්ම ඒ ටික විස්තරේ කියවපු ගමන්ම මට තේරුණාම මෙච්චර කල හොය හොයා හිටියේ මේකයි කියලා. මම මෙච්චර කල හොය හොයා හිටපු දේ මේක කියලා. ඊට පස්සේ මම යාළුවට කියලා ඉන්ටර්නෙට් එකේ තිබිච්ච බණ මගේ ෆෝන් එකේ මෙමරි එකක් දාගෙන මගේ ෆෝන් එකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපේ හාමුදුරන්ගේ බණ. මම ඔක්කොම බණ ටික ගෙන්න ගත්තා. බණ අහන්න කාලයක් වෙලාවක් නැහැ කියන්නේ මම දවසට 5-6ක් බණ ඇහුවා. ඒ මම උයන ගමන්, මිදුලතු ගාන ගමන්, ගේ අතු ගාන ගමන් මගේ සාක්කුවේ ෆෝන් එක දාගෙන ෆෝන් එකේ බණ දාගෙන හැම වෙලාවකම දවසට 5-6ක් විතර සන්දේශනාව තිපරිවට්ටේ දුවතාවේ ඒ හැම එකක්ම මම 15-15 පාරක් විතර ඇහුවා. මගේ හිතේ ඇති වෙච්ච වෙනස මට විස්තර කරන්න තේරෙන්නේ නෑ. හැබැයි මට විශාල සතුටක් දැනෙන්න පටන් ගත්තා. මට සැහැල්ලුවක් දැනෙන්න පටන් ගත්තා. මට ඒ බණ අහන එක මගේ ජීවිතේ වුණා. ඊට පස්සේ මට ඒක නවත්තන්නම් බැරි වුණා. ඊට පස්සේ මම එක දවසක් ඇවිල්ලා අර පිටිපස්සෙම ඉඳගෙන හාමුදුරන්ගේ බණ ඇහුවා. මගේ යාළුවා මාව එක්කගෙන ආවේ. අහලා මම යන ගමන් එයාට කිව්වා මම මගේ ජීවිත කාලේ සමහර විට හාමුදුරුව ලක්ෂයක්වත් දකින්න ඇති. මම එතකොට අරහත් කියන වචනේ දැනගෙන හිටියේ නෑ. මම කිව්වා මේ හාමුදුරුව නම් රහත්ද කොහෙද? මේ හාමුදුරුව දැනුමෙන් නෙමෙයි දැක්මෙන් කියන්නේ. මොකද අහන හැම ප්‍රශ්නයකටම මේ විදිහට උත්තර දෙන්න බෑ. දැක්මක් නැතුව කියලා. මං ඒවා කොහොම දැනගත්තද, මට ඒවා කොහොම තේරුණාද කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ මම ගෙදර ඉඳගෙන ආනපාන සතිය වැඩුවා. මට ටික ටික මගේ හිතේ දියුණුව තේරුණා. මමගේ හිත දිහා බැලුවා. හැම දවසකම මගේ හිත දිහා බැලුවා. මට ඉරිසියාව ඇවිල්ලා තියෙනවා, තරහ ඇවිල්ලා තියෙනවා. ඒ මගේ බැඳීම් මම ටික ටික අඩු කරා. ඉරිසියාවක් අහම තේරුම් ගත්තා මට ආවේ ඉරිසියාවක්, මට ආවේ තරහක් කියලා. අපිට හාමුදුරුවෝ කියනවා තමන්ව දකින්න කියලා. ඒ තමන්ව දකින්න කියලා කියන්නේ තමන් මේ ඇවිදින විදිය, කතා කරන විදිය, අඳින පළඳින විදිය දකින්න කියලා නෙමෙයි, තමාගේ අභ්‍යන්තරය දකින්න කියලා. ඉතින් ඒ විදියට මම මගේ අභ්‍යන්තරය බලන්න පටන් ගත්තා. ටික ටික මං වෙනස් වෙනවා කියලා මට තේරුණා. මගේ හිතේ ලොකු වෙනසක් දැන් මට දැනෙනවා. මම මගේ අතීතෙත් එක්ක රෝද ගහන්නේ නැහැ, අනාගතෙත් එක්ක රෝද ගහන්නේ නැහැ. ඒත් මං දන්නවා මගේ තව ගොඩක් දුර යන්න තියෙනවා කියලා. ඔබ වහන්සේට බුදු බවත් වෙන්න කියලා මට දැන් ප්‍රාර්ථනා කරන්න බැරි බව මම දන්නවා. ඔබ වහන්සේට මට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ විතරයි. බුදුහාමුදුරන්ට සිරි කියලා කතා කරා කියලා ඔබ වහන්සේ කිව්වා. ඔබ වහන්සේගේ ඒ සිරි ධර්මය අලංකාර කරන්නයි ආවේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ මේ හැමෝටම සේවය කරන්න, දිගටම නිදුක් නිරෝගී භාවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව එක කාරණයක් මම කියන්න ඕනේ. මේ මෙතෙන්ට හැමෝම එන්නේ නොදැන, මොනවත්ම දන්නේ නැති අය ඉන්නවා. අර නංගි කෙනෙක් එක සැරයක් කිව්වා වගේ එක 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 බුද්ධි මට්ටමේ දන්නේ නැති අය ඉන්නවා. එතකොට ඒගොල්ලෝ අහන ප්‍රශ්න එක එක මට්ටමේ ඒවා. අපිත් එහෙමයි. අපිත් දන්නේ නැති ගොඩාක් දේවල් තියෙනවා මෙතෙන්ට එන්නේ දැනගන්න. කවුරු හරි ප්‍රශ්නයක් අහන වෙලාවට ඒකට හිනා වෙනවා. මම සමහර වෙලාවට දැකලා තියෙනවා. මම කරුණාවෙන් ඉල්ලනවා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවම ඒකට හිනා වෙන්න එපා එහෙම කියලා. මම මේ ගොඩ නැගිලි හදලා ඒවා හාමුදුරුව වෙනුවෙන් දීලා අපිට මේ ඉන්න සලස්සලා මේ හැම දෙයක්ම ලබා දීලා ඒවා කරපු, අපිට මේ හැම විදියකින්ම සලකපු, මට ආපු ඉලේ ඉඳන් මිතුරන් වගේ හැමෝම එකට එක විදියට ලස්සනට මේ දවස් හත කිසිම ප්‍රශ්නයක් නැතුව. මම ගොඩක් තැන්වල එක එක තැන්වල වැඩ කරන්න ගියාම ඉඳලා තියෙනවා නොඑක් ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ දවස් හතේ මෙහෙ මට නම් කිසිම ප්‍රශ්නයක් දැක්කේ නැහැ. එහෙම උනේ මේ ධර්මය නිසායි. ඔබ වහන්සේට මට කියන්න තේරෙන්නේ නැහැ මම මේ ණය කොහොම ගෙවන්නද කියලා. ඒත් මම පුරොන්දු වෙනවා. මම ඔබ වහන්සේ කියපු විදිහට ණය ගෙවන්න අදිෂ්ඨාන කරගන්නවා.
මේ ගෞරවණීය මහරහතුන් වහන්සේගෙන් අවසරයි. මම කහවත්තේ ඉඳන් තමයි ආවේ. මම එදා ඉඳලා, කියන්නේ මට පුළුවන් වුණ දවස් ඉඳලා දරුවන්ගෙන් නිදහස් වෙලා සිල් ගන්න ගියා. මම සිල් ගන්න ගියේ පුදුමාකාර මට බයක් ඇති වෙලා තිබුණා. ඒ කියන්නේ මට බය ඇතුණේ අපාය යන්න. කියන්නේ අපාය ගැන සෑහෙන්න, මේ කියන්නේ දැන් මම මෙහෙම මේ ඉඳලා මේ කොහාටද යන්නේ, මේ අපාය ගියොත් එහෙම කොහොමද කියලා හිතාගෙන පන්සලට ගියා. පන්සලට ගිහිල්ලා සිල් අරගෙන මේ වනහනකට කියනවා මේ 84,000 ධර්මස්කන්ධය තියෙනවා, අපි මේ දන්නේ මෙන්න මෙච්චර පොඩ්ඩයි කියලා. ඉතින් ඒ පොඩ්ඩ අරගෙන අපි කොහොමද නිවන් දකින්නේ එහෙම කියලා තමයි බයේ බයේ හිටියේ. ඉතින් තවත් ඊටත් වැඩිය බයක් ඇති වුණා දැන්. ඉතින් එච්චර චුට්ටක් දැනගෙන කොහොමද මේ නිවන් දකින්නේ කියලා. ඊට පස්සේ මේ අපේ පෙර පිනකට වගේ අපේ මේ බලංගොඩ අපේ මේ හාමුදුරුව අපේ ගමට වැඩියා. අපේ ගමේ පන්සලට වැඩිලා අපිට මේ මෙන්න මෙහෙම ධර්ම දේශනාවක් තියෙනවා මේක අහන්න මේ මෙහෙම භාවනා වැඩසටහනක් තියෙනවා කියලා අපිට ටිකක් අපිව දවස් 10ක විතර පුහුණුවක් කරා. ඒ පුහුණුවක් කරලා මේ ඒක කරාට පස්සේ මෙහෙම අරහතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කිව්වට පස්සේ මට ඉන්න බැරි වුණා. මට උන්වහන්සේ දැකලා දෙපා නැමදලා මට මේ දකින්නම ඕනි කියන අදහස ඇති වුණා. ඊට පස්සේ අගෝස්තු මාසේ තිබුණා මේ ඔබ වහන්සේගේ වැඩසටහන මාතලේ අපි 4-5 දින එකතු වෙලා ඒ වැඩසටහනට ආවා. ඒ ආවට පස්සේ තමයි මේ අපේ අර රත් වෙන පිච්චෙන මේ දැවෙන ඒ ගතියට මේ ඔබ වහන්සේ නිවෙන හැටි සැනසෙන හැටි කියලා දුන්නේ ඒ ආවට පස්සේ. ඉතින් එදා ඉඳලා මම නිවෙනවා මේ සැනසෙනවා මේ ඔබ වහන්සේට මේ දීර්ඝායුෂ මේ එවැගේම නිදුක් නිරෝගී සුවය පතනවා. අපිම මේ නිව්වට සැනසුවට මේ තව තවත් මේ ඔබ වහන්සේගේ ධර්මයේ මේ දිගටම මේ ආනපාන කරගෙන මේ ගමන අවසාන තෙක් මේ සංසාර දෙකම අවසාන කරනවා කියලා මම අදිෂ්ඨානයක් ඇති කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ඒ වගේම මේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
බුද්ධ පුත්‍ර අතිගෞරවනීය ස්වාමීන් ඉන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි, මෙහෙන වහන්සේලාගෙන් අවසරයි. සීදද්දා මේ ශ්‍රවණය කරමින් සඳහා පැමිණි සියලු දෙනාගෙන්ම අවසරයි. මා මෙතෙන්දී ධර්මය ගැන අදහස් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මා මෙහි ආ ගමන් මග ගැන පොඩි විස්තරයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං හිතන්නේ අපි මේ අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අක්කන සූත්‍රයේ සඳහන් පරිදි අති දුර්ලභ අවස්ථාවක් තමයි අපි මේ සියලු දෙනා ලබාගෙන තියෙන්නේ. මනුෂ්‍යාත්මයක් භවයක් ලැබලා බුද්ධෝත්පාද කාලයක ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබලා මේ සී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අපිට ලැබිලා තියෙනවා. මං හිතන්නේ ඒක මහා පුණ්‍ය ශක්තියකින් අපි ලබාගත්තු දෙයක්. ඉතින් මං හිතන්නේ මට මේ ගමන් මග එන්න පාර විවර වුණේ මෙම ධර්මායතනයේ සකස් කරනකොට, මේ ගොඩනැගිලි සකස් කරන අවස්ථාවේ මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉපදිලා, නමුත් රාජකාරී අවශ්‍ය සඳහා මීදිගම් ප්‍රදේශයට පැමිණියා. ඒ පැමිණිලා මම මෙහි ඉන්න අවස්ථාවේ මේ ගොඩනැගිලි සදන්න ඒ සමන් මහත්තයාගේ බෑනා, ඒ කියන්නේ අපේ අම්මගේ මල්ලිගේ පුතා, මගේ මල්ලි ඇවිල්ලා මේ කටයුතු කරගෙන ගියා. දවසක් අපේ ගෙදර ආවා. ඇවිල්ලි වෙලා මට කිව්වා මේ අක්කේ මේ මෙන්න මෙහෙම මේ අපි දැන් මෙහෙම ධර්මායතනයක් හදනවා. මේ අක්ක අහලා තියෙනවද මේ මීමල පරාණි මේ සාමින් වහන්සේ බණ කියන? මං එතකොට ඇත්තටම අහලා තිබුණේ නෑ. මේ මං කිව්වා නෑ, මං අහලා නෑ මල්ලි. එතෙන්දී මල්ලි කිව්වා අක්කේ මෙහෙමයි, මේ සාමින් වහන්සේ බණ කියනවා, මේ ලංකාවේ මෙහෙම බුද්ධාගම තිබුණා කියලා කියනවා, හරි හොඳට බණ කියනවා, අක්ක ඉන්නකෝ මේ පළවෙනි ධර්ම දේශනාවට කියලා මට කිව්වා. මං කිව්වා ඉතින් එහෙම දවස් දෙක තුනක් ගිහිලා මට මේ සාමින් වහන්සේගේ ධර්මය මල්ලි දන්න විදියට මට කිව්වා. ඉතින් ඇත්තටම මට මේ එන්න අවශ්‍යතාවය මගේ හිත තුළ ඇති වුණා. මම මොකද බෞද්ධෙක් විදියට කුඩා කාලේ ඉඳලා දහම් පාසල් ගියා, ඊළඟට දහම් පාසලල ඉගැන්නුවා, ඒ වගේ ආගමික මල් පහන් පූජකල ගෙදර ඒ කටයුතු කරා. බෞද්ධෙක් විදියට ඒ කරන අනුගමනය කරන ප්‍රතිපත්ති වල අපි හිටියා. ඉතින් මං දැන් ඊට පස්සේ මල්ලිට කිව්වා ඒ පළවෙනි ධර්මදේශනා වැඩසටහනට එන්න ලැබුණේ නැහැ, මට දානමය දානයක් තිබුණා මගේ ඥාතියෙක්ගේ. මං කිව්වා මල්ලි මං ඊළඟ මේ ධර්මදේශනයට අනිවාර්යෙන් එනවා කියලා. මම ඊළඟ ධර්මදේශනයට සාමින් වහන්සේගේ ආවා. එදා සන්දේශනාව තමයි ධර්මදේශනාව තිබුණේ. මම ඇවිල්ලා ධර්මදේශනාව අහගෙන හිටියා. ඉතින් එතෙන්දි මං කියන්න ඕනේ ඇත්තටම මට සියලුම දේවල් තේරුනේ නැහැ. නමුත් යන්තර දුරට මට මේ ධර්මදේශනාවේදී කියපු කරුණු තේරුම් ගියා, වැටහුණා. ඊළඟට මම එදා ගත්තා දැනුම හා දැක්ම පොතත්, බුද්ධාගම බව හා බුද්ධ ධර්මය කියන පොත් දෙකත්. මං අරගෙන ගිහිල්ලා ගෙදර ඔක කියෙව්වා. ඒක කියෙව්වහම මට අර දැනුම හා දැක්ම කියන පොත කියවනකොට මට හොඳට අවබෝධයක් ආව. ඇත්තටම අපි මේ මෙන්න මේ මාර්ගේ තමයි නිවැරදි මාර්ගේ. ඊළඟට බුද්ධාගම බුද්ධ ධර්මය කියන පොත මං කියෙව්වා. එතෙන්දී මට හිතුණා මේක තමයි අපි හොයන මඟ. ඒ වගේම මට මේ ධර්ම ශ්‍රවණයේදී මේ ලොකු මේ ප්‍රසාදයක් ඇතිලා, චිත්ත ප්‍රසාදයක් ඇතිලා මට මේක දිගටම කරන්න ඕනේ කියලා අදහස ආවා. එතකොට මම සේවයේ යෙදෙන කාලේ ඊට පස්සේ මං දිගටම 15ක පොය දවසට ස්වාමින්වහන්සේගේ මන සංදේශනාව, ත්‍රිපරිවට්ටය, ඒ පටිච්චසමුප්පාදය, ඒ ධර්මදේශනාව අහන්න ඇවිල්ලා ඒ ධර්මදේශනාව ඇහුවා. ඊළඟට මං තුන්වෙනි වතාවේ වගේ මට මතක ඇවිල්ලා ශ්‍රී සද්ධර්මය කියන ලොකු පොත අගෙනහිල්ලා කියෙව්වා. ඒ කියෙව්වාම මට ඇත්තටම ලොකු මේ ධර්මය කෙරේ ලොකු පැහැදීමක්. මේ කියන දේවල් අපි අපි යන්න ඕන ගමන් මාර්ගයේ මේක කියන එක අවබෝධ වුණා. ඊට පස්සේදී මං ඔහොම දිගටම ඇවිල්ලා කොහොම හරි මට සද්දින භාවනා වැඩසටහනකට මගේ අක්කත් එක්ක තමයි මං ආවේ. අක්කා ආව, මට එන්න බැරුණා. ඉතින් අක්කා කියනවා, ඕව දාලා ඉන්නේ නැහැ, ඕව උපාදානය කරගෙන ඉන්නවා, ඕව බැඳිලා ඉන්නවා, ඕවට බැඳෙන්න එපා යන් කියලා. නමුත් ඇත්තටම මගේ එහෙම දෙයක් තිබුණා මගේ ජීවිතේ. මේ අතරේ හැබැයි මේ කහපාට පොත ස්වාමින්වහන්සේ දුන්නා. මම මේ පොත ගෙනිහිල්ලා මේ පොතේ තියෙන පියවර තුන මේ මල් පූජා කරලා මේ අනිවාර්යයෙන්ම මේ 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 කටයුත්ත හැමදාම, ඒ කියන්නේ වරද කමාව අරගෙන මේ මෛත්‍රී මේ භාවනා වඩලා පින් දීලා ඒ ටික කරා. මං හිතන්නේ අර අපි මීට කලිනුත් මහත්මෙක් කිව්වා, ඒ කිව්වා වගේ මටත් ඇත්තට මගේ මේ අර වෙනසක් ඒ කරගෙන යද්දි මගේ අභ්‍යන්තරික වෙනසක් සිදු වෙනවා කියලා මට තේරුණා. ඒ කියන්නේ මං කොහොමත් හැමදාම මේ අර ප්‍රතිපත්ති පූජාක විදියට මල් පහන් පූජා කරා. නමුත් මේ කටයුත්ත කරනකොට මට වෙනසක් මගේ චිත්ත සංතානය තුළ ඇති වෙනවා කියලා මට තේරුණා, දැනුණා, හැඟුණා. ඊට පස්සේ දැන් ඔහොම කරගෙන යනකොට හිටපු ගමන් දවසක් මට මේ දැන් මට ඔය ගෙදර දාලා එන්න බැරි ගතිය තිබුණා. මුරු කියන්න ඕනේ නැහැ. ඉතින් එහෙම ඇවිල්ලා දවස් 4ක් 5ක් එහෙම ගත කරන්න බෑ කියන කොහොමhari මගේ නොලැබීමක් දන්න තිබුණා. ඉතින් ඔහොම ඉන්නකොට පොඩි ප්‍රශ්නයක් වුණා ගෙදර. මට මං හිතන්නේ ධර්මතාවයෙන් වෙන්නේ නැති එක සිද්ධ වෙන්නේ නැත්තේ. මං ඊට පස්සේ එවලෙම මේ ලියන මහත්තයට ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන ඇහුවා, මට මෙහෙම සද්දින භාවනා වැඩසටහනට එන්න පුළුවන්ද කියලා. එතෙන්දි මම නම දීලා තිබුණේ නැහැ. එතෙන්දි ලියන මහත්තයා කිව්වා, හා කමන්නේ නැහැ, නම ලීලා තීරියා තිබුණ නැති වුණාට මේ ඇවිල්ලා වේලාසිනින් ඇවිල්ලා සහභාගි වෙන්න කිව්වා. ඊට පස්සේ මම ඇවිල්ලා වේලාසිනින් ඒ සද්දින භාවනා වැඩසටහනට සම්බන්ධ වුණා. ස්වාමින්වහන්සේත් හම්බුණා. අම්බෙලා මං ස්වාමින්වහන්සේට කිව්වා මට මෙහෙම හරියට බාධක එනවා කියලා. එතෙන් ස්වාමින්වහන්සේ කිව්වා, කමන්නේ නැහැ, තවදුරටත් මේ අනුගමනය කරගෙන යන්න, මේ වැඩ මේ ධර්මදේශනාවට සම්බන්ධ වෙන්න නැවත වතාවක් භාවනා වැඩසටහනට එන්න කියලා කිව්වා. ඇත්තටම මම මේ ආවේ දෙවෙනි වතාවට. ඉතින් ඔහම තමයි මම මේකට අවතීර්ණ වුණේ. ඒ එක්කම මම ඊට පස්සේදී මම ඒ සද්දින මේ වැඩසටහනටත් ඉඳලා මම මේ රාගදේශ මොහ කියන මේ අපේ කුණු මුල් සිඳ දාන්න අපි ඒක අනුගමනය කර යුතු ආනපාන සති ඒ භාවනාව ඒ වැඩමින් මම මගේ දෛනික කටයුතු වලත් යෙදෙමින් කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ මම අධිෂ්ඨානයක් ඇති කරගත්තා. මොකද මම විශ්‍රාම ගියා. ඔය අතරේ විශ්‍රාම ගිහිල්ලා ඉන්දියාවේ යනවා කියලා තමයි හිතාගෙන හිටියේ. නමුත් මට මේ දහම් මාර්ගයට ඇවිල්ලා මේ ධර්මදේශනාවට ශ්‍රවණය කළ මේ ප්‍රතිපත්ති ප්‍රායෝගික මේවා ක්‍රියාත්මක කරගෙන යද්දී ඒක අවශ්‍ය නැහැ කියලා මට හැඟුණා. ඊට පස්සේ මට යන්න ඕන කම තිබුණා. මේ ස්ථාන හතර වඳපුදාගෙන මේ අපේ චිත්ත ප්‍රීතියක් ඇති කරගෙන අපේ සිත කය වචනේ පහදවාගෙන ඒ ටික කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඒ ධර්මදේශනා වැඩසටහනක ඇවිල්ලා ඒට ගිහිල්ලා කොහොමද මේ අනුගත වෙන්නේ කියන එක දැනුවත් වෙලා මම ගියා හිරිවැඩුන්නේ අපේ ජයශ්‍රී මහබෝධීන් වහන්සේ වඳින්න ගියා. ගිහිලි ඉවර වෙලා ඇත්තටම එදා අපි ගිහිල්ලා මේ අපේ බුද්ධ ශක්තියට අනුගත වෙලා ඒ කිව් විදියට වැඳලා පුදලා අපි ඒ ස්වාමින්වහන්සේත් හම්බුණා. ස්වාමින්වහන්සේ හම්බුණාම ස්වාමින්වහන්සේත් අපිට ධර්මයේ දේශනාව ගොඩක් වෙලා පැය භාගයකට වැඩිය ධර්ම දේශනාවක් කරා. ඊට පස්සේ කරලා කිව්වා මේ උපාසකම වැත්තන්ට පුළුවන් නම් රැ දෙකට මේ මම භාවනා මෙතන කරනවා එන්න කිව්වා. ඉතින් මමයි අක්කයි පුතයි ඒ අක්කගේ මහත්තයා ගියේ. ඊට පස්සේ අපි රැ දෙකට ගියා. දෙකට ගිහිල්ලා එතන භාවනා වේදිලා කියන්නේ බුද්ධ ශක්තියට අනුගත වෙලා පහ වෙනකන් අපි ඒ ස්වාමින්වහන්සේත් ඇවිල්ලා ඇත්තටම මේ ස්වාමින්වහන්සේ හරීම මේ කරුණාවෙන් අපිට කටයුත්තේ නියැලෙන්න උදව් කරා. ඊට පස්සේ එතනදී අපි මේ කියන්න ඕන අපි ඒ වැඩ කටයුතු කළා ආවා. ඊට පස්සේ ආයිත් කොහොම හරි තව සතියකින් විතර මට ඇත්තටම මේ ධර්මතාවයෙන් සිද්ධ වෙන දේවල් වෙන්නේ නැති නැවත වතාවක් ඒ ශ්‍රී වඩුනේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න යන්න ලැබුණා. ගිහිල්ලා මම වැඳ පුදාගෙන නැවතත් එතන ඒ කටයුතු කළා ආවා. හිටිකල ගියා ඊළඟට තෙල් දෙනියේ ඒ මේ බුදුරජාණන් වහන්සේ උප්පත්ති සිදුවන ස්ථානයේ නැරඹුවා. ඒකම අපේ අතිකරුණේ ස්වාමීන් වහන්සේ ඉසින් බැස්සගල ධර්ම දේශනාවක් කරා. මම ඉස්සෙල්ලම ගියේ ධර්ම දේශනේට, ඔය අතරවාරයේ ධර්ම දේශනටත් ගියා. එතෙන්ට ගිහේ ධර්ම දේශනාව ඇහුවා. ඉතින් මම හිතන්නේ අපි ඔය දේ කරද්දී අපි තුළ ඇත්තටම ලොකු මේ හිතේ ලොකු චිත්ත ප්‍රසාදයක්. මේ අපි ධර්මය කියන්නේ මොකද්ද කියන එක අපිට වැටහීමක් වෙනවා. ඒක කියන්න බෑ අපි හිත තුළ ඇති වෙන වෙනස. ඉතින් මං හිතන්නේ ඔන්න ඔය විදිහට තමා මං මේකට අවතීර්ණ වුණේ. ඊට පස්සේ මම මේ දෙවෙනි වතාවට ආවේ. මෙතෙන්දී අපි ඇත්තටම කළ යුත්තේ කුමක්ද කියන එක අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලිව කියා දෙනවා. අපේ ලෝභ දේශ මොහ කියන මේ කුණුමුල් සිඳ දාලා අලෝභ අදේශ අමෝහ මේ රාගක්කේ මොහකේ ලෝභක් ඒව නැති කරන්න කියන එක. ඉතින් ඒ වුණත් දැන් මම මෙතෙන්දී ස්වාමීන් වහන්සේ දැන් මං මේ කටයුතු කරගෙන යද්දී දැන් මට එකමංගිට මේ හිතට එන්නේ මේ අනිච්ච දුක්ඛ අනත්ත්‍ය නිච්ච නැහැ සුඛ නැහැ අත්ත නැහැ කියන එක දැන් මට එකමංගිට හිතට එනවා. මං ඒ ඇවිල්ලා ඊට පස්සේ මේ නිතරම දැන් අර මට හුඟක් වෙලාවට අතීත දේවල් ගැන කල්පනා වෙන්නේම නැහැ. ඉතින් මං හිතන්නේ මේ මං දැන් මෙතෙන්දී මං අදිස්ථානයක් ඇති කරගෙන තියෙනවා මේ මේ සිරි සද්ධර්මය තුලින් කොහොම හරි මම මගේ ඉදිරි ගමන යනවා කියලා මං අදිස්ථානයක් ඇති කරන් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔබ සියලු දෙනාටත් මෙන්න මේ වගේ අපි මේ කටයුතු දිගින් දෙකටම කරගෙන යනකොට ප්‍රායෝගික අපි මේ ක්‍රියාත්මක කරනකොට අපිට සමහර වෙලාවට මේ ආනපාන කරද්දී අපි කොහොම කිව්වත් අපි පෘථග්ජන ස්වභාවය වෙන්නේ නැති සමහර අවස්ථාවල එහෙම බැරුව යන අවස්ථා එනවා. නමුත් අපි ඒවා කොහොම හරි මැඩපවත්වාගෙන ඒ කටයුතු කරන එක තමයි කරන්න ඕන. ඒකම මෙතෙන්දී අපි ආයාසයෙන් කළ යුත්තේ යුතු දෙයක් නෙවෙයි කියන එක මට වැටහුණා. මොකද අපි මේ එදිනෙදා කටයුතු කරනකොට අපිට ඒ සිතුවිලි අරමුණු මේ එනකොට දැන් අර කොහොම හරි ඒක මට වෙන වැරද්දක්ද කියලා මන් දන්නේ නැහැ. දැන් සිද්ධ වෙනවා මේ හැමතිසෙම අර මේක නිච්ච නැහැ සුඛ නැහැ අත්ත නැහැ මේවා අපි මේ වැඩක් නැහැ මේවා නිච්චයි සුඛ අත්තයි කියලා ඉඳලා මේවා අනිච්චයි දුක්ඛයි අනත්තයි ඒ වගේම අපි මේ කිසි දෙයකින් විශ්වාස වෙන්න වැඩක් නැහැ කියන එක එනවා. ඒ වගේම හැබැයි මට ඒක පුංචි කාලේ ඉඳලාම දැන් අපි තාත්තා නැති වුණා අම්මා නැති වුණා ඒ වගේම මගේ මහත්තයා නැති වුණා මේ හැම වෙලාවෙම ඉතින් මගේ නෑදෑයෝ දරුවෝ ගොඩ අඬලා කෑ ගහලා ඇඬුවා. නමුත් මට දුක තිබුණා මට එහෙම ලොකු කෑ ගහලා අඬන ඒ වගේ මේ දෙයක් සිද්ධ වුණේ නැහැ. ඉතින් සමහරට ඒක මගේ දරා ගැනීම ශක්තිය කියලා තමයි මගේ නෑදෑයෝ කිව්වේ සහෝදර කිව්වේ කොහොම හරි. ඉතින් දැන් දැනටත් ඒ මට ඒක අර එහෙම හිතුවාම අපිට මේවා කිසි දෙයක් ඇත්තටම අපි මේ කිසි දෙයක් ස්වාමීන් වහන්සේ කියන වගේ කිසිම දෙයක් අපිට මේවා නිච්ච දෙයක් නෑ සුඛ දෙයක් නෑ අත්ත දෙයක් නෑ. ඉතින් එමනම් අපි මේ කිසි දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න ඕනේ. අපි එකම ඒකායන පරමාර්ථය වෙන්න ඕනේ. මේ සියලු දෙයින්ම අපි මිදිලා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙන කියන එක තමයි අපි හිතා ගන්න ඕන. ඉතින් මං හිතන්නේ මං මේ ගමන් මග තමයි කිව්වේ මෙතෙක්. ඉතින් මම වෘත්තියෙන් ගුරුවරියක් විදියට අවුරුදු 13ක් ප්‍රාථමික දරුවන්ට අධ්‍යාපනය ඉගෙන කටයුතු වලේ හොඳ නරක කියා දීලා යහමඟ පෙන්න දුන්නා. තව අවුරුදු 18ක් ප්‍රාථමික දරුවන්ට උගන්වන ගුරුවරුන්ට ඒ ගුරුවරුන්ට මඟ පෙන්වුවා ප්‍රාථමික අධ්‍යාපනයේ කොහොමද දරුවන්ට මඟ පෙන්වන්නේ කියන එක. ඉතින් මං හිතන්නේ මං ඒ කාලය තුල මගේ කාර්ය ඒ සත්කාරයක් විදිහට අවංකවම මං ඉෂ්ට කරා. මං හිතන්නේ මං ඒ ඉෂ්ට කර නිසා මං හැමදාම සබා ධර්මයා විශේෂක්තිය විශ්වාස කරා. මගේ ඒ මං උගන්නද්දි ගුරුවරුන්ට මං ඒ බව කිව්වා. මගේ විශ්වාසය තිබුණා. මං හිතන්නේ ඒ සබා ධර්මයා විශේෂක්තිය තුලින් තමයි මට මේ දේ ලැබෙන්නේ නැත්තේ. මට මේ අතිගෞරවනීය ස්වාමින්වහන්සේ මුණ ගැහිලා මේ සිරිතත්දන් මේ ශ්‍රවණය කරලා මේ මාර්ගයන්ට ගමන් මඟ විවර වෙන ඇත්තේ ඒ නිසායි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ මගට පැමිණීමට බලාපොරොත්තුව සිට ඔබ සියලු දෙනාටත් ඒ සඳහා ගමන් මඟ විවෘත වීමට විවෘත කර ගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි මම අදිෂ්ඨානය කරනවා. ඒ වගේම අපිට දැන් මෙතෙන්ට අපි මේ මෙහෙට ආවට පස්සේ ඇත්තන මේ සියලුම කාර්ය මණ්ඩලය එළියන මහත්තයා ඒ වගේම අපේ අනිකුත් සියලුම කාර්ය මණ්ඩලය ඉතාම කරුණාවෙන් ඉතාම සංවේදීව ඉතාම ලැදියාවකින් අපේ අවශ්‍යතා සොයා බලලා ඒ සියලුම අවශ්‍යතා ඉටු කිරීමට සැදී පැහැදී සියල්ල කරා. ඉතින් ඒ සියලු දෙනාටම අපි මේ යන්නා වූ ශ්‍රී සද්ධර්මය සරණ කරලා මේ යන්නා වූ පරම නිබ්බාන සුවයම ප්‍රාර්ථනා කරනවා. ඒකම අපි සඳහා ඇත්තටම අපේ මේ බුද්ධ පුත්‍ර අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මහත් එහෙසක් දරනවා. මං හිතන්නේ සියලු සත්වයා කෙරේ සකල සත්ත්ව කරුණාවෙන් මං හිතන්නේ උන්වහන්සේ අපිට ධර්ම දේශනා කරනවා, ධර්ම සාකච්ඡාවට පිළිතුරු දෙනවා. මං හිතන්නේ උන්වහන්සේ මගේ විශ්වාසයේ හැටියට මේ දැනුම තුලින් මේ දැක්මක් තුලින්මයි මේ සියලු දේ අපි වෙනුවෙන් වදාරන්නේ. ඉතින් අපේ අතිපූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ජීවත් වෙලා අපේ මේ ශ්‍රී ලංකා දීපය තුළ මේ ශ්‍රී සද්ධර්මය තව දුරටත් ව්‍යාප්ත කිරීම සඳහා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ඔබ සියලු දෙනාම සුවපත් වේවා.
අති පූජනීය මියන පලානේ ධම්මාලංකාර මාහිමි පාණන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මෙහි සිටින දසතිල් මාතාවන්ගෙන් ඒ වගේම උපාසක උපාසිකා වූ ඔබ සෑම සියලු දෙනාගෙන්ම අවසරයි. මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි මේ හෙළබිමේ සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරින් මේ රැස් වෙලා සිටින මේ අප හැම දෙනාම තමාමයි තැන මේ තුළු පිරිසක් වුණත් ඉතාම පින්වත් වූ පිරිසක් වශයෙන් තමා සලකන්නට පුළුවන් වන්නේ. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අප හැම දෙනාටම ආලෝකයක් අපිව අඳුරෙන් මුදාහරිනට වූ ආලෝකයක් විහිදුවමින් මේ අවස්ථාවේදී අපි මේ සඳමෙන් මෙතන බැබලිමින් සිටින අවස්ථාවක මේ වගේ අවස්ථාවක් මම හිතන්නේ ඉතාම අගේ කොටලා භාග්‍යයක් කොට මම සලකනවා. මේ සද්ධර්මය දේශනා කිරීම සඳහා අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ උන්වහන්සේව බිහිකර ඒ උතුම් මවටත් ඒ වගේම පියාණන්ටත් අපේ ගෞරවනීය පුණ්‍යානුමෝදනාව ඒ මාපිය දෙපළට ඒ වගේම ඒ උන්වහන්සේගේ මේ දහම් ඇස පාදන්නට උන්වහන්සේ ලෝකයා කෙරෙහි සද්භාවයෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම සඳහා උන්වහන්සේට ආධාර උපකාර කළ ඒ සෑම සියලු දෙනාම ඉතා ගෞරවයෙන් උතුම් ලෙස පුණ්‍යානුමෝදනා කරමින් මා සිහිපත් කරනවා. මේ දහම් මගට මාව යොමුණිත් මගේ හිතවත් මහත්මයෙක් විසින්. මම මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඊට පස්සේ මම මගේ මිතුරන්ට සඳහන් කළා මෙන්න මේ ආකාරයෙන් මේ පිරිසිදු ත්‍රි ශ්‍රද්ධර්මය දේශනා කරන මාහිමිපාණන් වහන්සේ පිළිබඳව. ඒ අවස්ථාවේදී සමහර අයට මේ බුදුන් උපන් දේශය පෙන්වාම එකපාරටම ප්‍රතික්ෂේප කරා. නමුත් මම දහම් කරුණු පහදා දීමෙන් මේ උන්වහන්සේගේ දේශනා නැත්නම් ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ ස්ථානෙට යොමු කළා. ඊට පස්සේ මට දිගින් දිගටම මේ ස්ථානෙට එන්නට අපහසුතාව තිබුණා. නමුත් මම යොමු කරපු මහත්වරු මගේ කල්යාණ මිත්‍රයෝ මේ ස්ථානෙට පැමිණලා මට වඩා දහම් දැනුම ලබාගෙන සිටිය. ඇත්ත වශයෙන්ම මට සමහර අවස්ථාවේදී ඒ අය සමග කතා කරනකොට මට ලැජ්ජාවකුත් ඇති වුණා. මම යොමු කරපු අය මට ධර්ම ඥානය දෙනවා. ඉතින් ඊට පස්සේ තමා මට මම මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන්න ඕන කියලා සිතුණා. ඉතින් අපි බොහොම විට මමත් ඔය පන්සල් සමග, ආසන්නයේම තියෙන පන්සල් සමග බොහොම ළඟින් හාමුදුරුවන් ආශ්‍රය කරා. ඉතින් මම ඔය අනුරාධපුරේ ගියා බොහෝ විට සීල සමාධියාපාවට, එහෙම නැත්නම් සිල් වැඩසටහන වලට. ඒ අවස්ථාවේදී ඒ වැඩසටහන වලට ගිහිල්ලා හුස්ම ගැනීම, ආනාපාන කිරීම, ඒ වගේ භාවනා තමයි කරේ. නමුත් මම කල්පනා කළා දැන් අපි එහෙදී මම වැඩසටහන් කීපයකටම ගිහිල්ලා ඒ භාවනා යෝගිය ඉඳලා ආවා දවස් දෙක තුන. නමුත් මම හිතනවා දැන් මේ අවස්ථාවේදී මට හිතෙනවා මම අරගෙන ආවේ මේ දිවුල්, හකුරු, ඒ වගේ කෑම ජාති තමයි ගෙදර අරගෙන ආවේ. නමුත් මම මේ අවස්ථාවේදී මෙතෙන්දී මම අරගෙන යන්නේ ඊට වඩා ලොකු ධර්ම ඥානයක් තමයි අරගෙන යන්නේ. අර දිවුල්, හකුරු එහෙම ගෙනිහිල්ලා මම දවස් දෙකකින් තුනකින් ගෙදර ළමයි එහෙම තමයි අතල්ලි තියන්ට බෙදලා ඉවර කරනවා. නමුත් මට මේක මුළු ජීවිත කාලයටම හොඳ ඥානයක් ලැබිලා මගේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්නටත් බෙහෙවින්ම ඉවල් වෙනවා. ඉතින් ඒ වගේම මේ මුන්නාසේගේ ධර්මය මගේ මවට, මොකද මගේ මව දැන් අවුරුදු 93ක් වෙනවා. මම පොත්පත් මගේ මෑණියන්ට ගිහිල්ලා දුන්නා. මෑණියන්ට තාම අවුරුදු 93ක් වුණා, තාම සිල් අරගන්නවා. ඉතින් ඒ පොත්පත් කියවලා ඒ මෑණියොත් බොහෝම සතුටටපත් වෙලා පස්සේ මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ නිවසටත් එහෙටත් වැඩියා. ඒ අවස්ථාවේදීත් බොහොම හොඳින් අපේ ස්වාමීන් වහන්සේ සමග කතා බහ කළා. දැන් මට හම්බුනාම කියනවා, අනේ පුතේ මම කිසිම දෙයක් උපාදානය කරගෙන නැහැ, මට ඕන වෙලාවක මිය පරලොව යන්න පුළුවන්. ඉතින් මම හරි සන්තෝෂින් සතුටෙන් ඉන්නේ කියන එක. ඉතින් ඒ වගේ බෙහෙවින්ම අපි පන්සල් වල සමිති සමාගම් වල වැඩ කරන කොටත් ඔය ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ ඒ වගේ ගොඩක් පුරවැසි අවුරුදු 60 පෙන් නැයි මම ඔය හිරිවඩුන්න ඉසිම් බැස්සගල ඒ වගේ එක දවසක් මේ හාමුදුරු නමකුත් එක කරගෙන ගියා මගේ හිතවත්. ඒ හාමුදුරුව කිව්වා පස්සේ ඔය ඉසිම් බැස්සගලට ගියාම මේ ආරිසේන දැන් මේ බෝඩ් එක ගලවන්න වෙයි කිව්වා. ඉතින් ඒ වගේ සමහර උන්වහන්සේට උනත් පහදලා දෙන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ ගමේ දැන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කළා මේ දහම එකපාරට මේ පන්සල් වලට ගෙනියන්න බෑ. මොකද ගමේ පන්සල අපිට ඕන, හාමුදුරුවරු අපිට ඕන. ඉතින් ඒක අපේ අවශ්‍යතාවයක් වෙනවා. මොකද පන්සල්, හාමුදුරුවරු, මහා සංඝ රත්නය දැන් අර වෙනස් විදියට අපි මෙතන අර්ථකථනය වුණත් අපිට මේ ආගම පවත්වාගෙන යන්න පන්සල් වෙන. ඉතින් ඒක නිසා මම අදහසක් වශයෙන් කියනවා, අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළා පන්සල් එක්ක ගැටෙන්න යන්න එපා. පන්සල් එක්ක අපි සුහදව ඉතින් බොහොම සුහදව ඒ කටයුතු කරන ආකාරයක් තියෙනවා. දැන් මම ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ ඒ කටයුතු කරන කොටත් අපි අර දැන් අපි ස්වාමීන් වහන්සේ ගෙනගෙන ගත්ත පරිදි ඔය ආකාසට්ටාරු මට ඒක නවත්තලා දෙවියන්ට පින් දෙන්න ඒ ආකාරයෙන් පුළුවන් වුණා. ඉතින් ඒක අපි ක්‍රමානුකූලව ගෙන යා යුතු දෙයක්. මේ එකපාරට අර රත් වෙච්ච යකඩකට වතුරක් කරනවා වගේ මහා ලොකු ගැටලු ඇති වෙනවා. ඉතින් ඒක නිසා කවුරුත් අපේ ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ දේශනා කර පරිදි ඒවා ටිකෙන් ටික ක්‍රමානුකූලව තමා ගෙන යන්නට ඕනේ. මේ අවස්ථාවේදී අපිට මේ දවස් හතක් තිස්සේ ආහාර පාන ආදී නැත්නම් දානවලින් ඒ සෑම සියලු දෙකින්ම අප උපකාර කළ කී නොකී ආකාරයෙන් මේ සත්කාරය සඳහා ආධාර අනුබල දුන් ඒ සෑම සියලු දෙනාටත් මේ හැම දෙනාම ඉතාම පින්වත් පිරිසක්. මොකද මේ මනුෂ්‍ය ප්‍රතිලාභයක් ලබලා තියෙන මේ ආත්මභාවයේදීම අපි මනුෂ්‍යත්වයක් ලබා තියෙන්නේ අපි මේ ජීවිතේ නැගලා තියෙන ඉනිමගේ ඉහළම පඩිය. ඉතින් මේ ඉහළම පඩියෙන් පහළට වැටලා ආයිත් ඇසට නොපෙනෙන ජීවියෙක්ගේ තත්වයට පත් වෙන්නේ නැතුව අර ඉහළම පඩියේදීම මේ ජීවිතයේදීම මොනවාසේ වදාරණ පරිදි මේ ජීවිතයේම නිවන මාර්ග අවබෝධ කර ගැනීමට අපි හැම දිනාටම හැකි වෙයි. මේ අවස්ථාවේදී මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පatti නිරෝගී සම්පatti ලැබේවා. ඒ වගේම අපේ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පatti ලැබලා උතුම් නිවන අවබෝධ කර ගැනීමට සෑම සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
අනුබුදු පියාණන්ගෙන් අවසරයි. මේනින් වහන්සලා ඇතුළු උපාසක උපාසිකාවන්ගෙන් අවසරයි. සුදුසුම ආමන්ත්‍රණය අනුබුදු පියාණන් කියලා හිතුන නිසා මම ඔබතුමාව අනුගමනය කළා. මෙතන දැන් ඇත්තටම ඉදිරිපත් කර කතා වල එන ඒ අත්දැකීම් මගේ අත්දැකීම් එක්ක ගොඩක් දුරට ගැලපෙනවා. ඒ නිසා මම විශේෂයෙන් මගේ අත්දැකීම් කියලා එහෙම විශේෂයෙන් කියන්න අවශ්‍ය වෙයි කියලා හිතන්නේ නැහැ. හැමෝටම මෙතන දැක්ක දෙයක් තමයි මේ බොහොම අහම්බෙන් කෙනෙක්ගේ මාර්ගයෙන් සීඩිය පටියකින් කොහොමින් හරි මාර්ගයකින් මේ මෙතනට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන අපි හැම දිනම හරි සතුටු වෙන්න ඕනේ. ඒ වගේම මේ තරුණ මෙනවියක් කිව්වා ඉතාමත් බුද්ධිමත් කතාවක්. අපි එක එක්කෙනා මේ ධර්මය ගන්න විදිහ, තේරුම් ගන්න විදිහ ඒව එකිනෙකට වෙනස්. එතකොට අපි හැම කෙනෙක්ම අපිට ආවේනික විදිහට තමයි ඒක ඇතුළට ගන්නෙ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. ඉතින් මම කියන්නේ මම ඉපදුන දා ඉඳන්ම ධර්මය හොය හොයා ගියා කියලා. නමුත් සමහර දේවල් දැන් මේ ස්වාමින් වහන්සේගෙන් ධර්ම දේශනා අහනකොට මට හිතුණා සමහර දේව සමහර ගතිගුණ ගති පුරුදු මගේ තිබුණා කියලා. මට ඇත්තටම මේ ධර්මය ලැබුණේ මගේ ඥාතියෙක්ගේ මාර්ගයෙන්. එතුමත් හැබැයි කළ දෙයක් තමයි ඉස්සෙල්ලාම මට ඉදිරිපත් කරේ මේ බුදුරජාණන් වහන්සේ මෙහි ධර්මයේ දේශනා කර මෙහි ඉපදුන කෙනෙක් කියන එක. ඉතින් අනිත් සියලු දෙනාම වගේ මමත් පෘථග්ජන නිසා ඒක එක සැරේම පිළිගත්තේ නැහැ. හැබැයි ඒ මහත්තයා කිව්ව එකක් තමයි මේ මට පහදවන්න ඕන නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තේරුම් කළා. අනිච්ච දුක්ඛ අනාත්ත කියන දේ තේරුම් කරා. මම ඒකත් අහුවේ මොකද ඒකට උදාහරණ දෙන්න මට කියලා. එතකොට එයා මට පිළිකාවක් ගැන කියලා ඒක සුව වෙන එක ඒක එහෙමනම් කොහොමද දුකක් වෙන්නේ කිව්වහම මට ඒ ෂණයෙන් වගේ සියලු දේ වැටුණා. මේ ධර්මය යම් හොඳ තැනක තියෙනවා කියලා. ඉතින් මුලින් පිළිගත්තේ නැති වුණත් අපි මගේත් මගේ මහත්තයාගේත් එක පුරුද්දක් තියෙනවා. යම් දෙයක් බැහැර කරන්නෙත් නැහැ. ඒ තැන් අපි ගිහිල්ලා පොඩ්ඩක් බලනවා, ගවේෂණ කරනවා, මේක ඇත්තමද, මේගොල්ලෝ කියන්නේ මේ මොකද්ද කියන එක. ඊට පස්සේ අපේ දෙවෙනි කාර්යය වුණේ මේ චත්තාරෝ ටානානි කියන තැන් බලන්න ගිය එක. ස්වාමින් වහන්සේගේ ඉසිම්බැස්සගල ඒ වැඩසටහනට තමයි මම මුලින්ම ගියේ. ඒක ඇත්තටම ළඟ ඉඳලා අත්දැකපු කෙනෙක් තවමත් මතක් වෙනකොට මේ මහත්තයත් ඒ කතාවෙදි කිව්වත් ඒක බොහොම ඒ අවස්ථාවට මූණ දෙන්න කෙනෙකුට තවමත් ඒක මතක් වෙනකොට බොහොම සතුටක් දැනෙනවා. ඊට පස්සේ අනිත් සියලුම ස්ථානවලට ගියා. ඊට පස්සේ අපි හැම පෝය වැඩසටහනකටම මෙතනට ආවා. ඒ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දුන්නා. හැබැයි මට භාවනා වැඩසටහනකට කලින් එන්න ලැබුණ නැහැ. මේ මගේ පළවෙනි භාවනා වැඩසටහන. ඒ මොකද යුතුයමක් හැටියට මම මගේ අම්මව ඉස්සෙල්ලාම මේ වැඩසටහනට එව්වා. ඊට පස්සේ මගේ මහත්තයාගේ අම්මවයි තාත්තවයි මේ වැඩසටහනට යොමු කළා ඊළඟ මාසේ. ඒ කටයුතු ඉවරුනාන් පස්සේ තමයි මමයි මගේ මහත්තයයි මෙතනට ආවේ. අර මහත්මිය කිව්වාගේ අපි එක එක කෙනා අනුගත වෙන්නේ ඒවට වෙනස් වෙනස් විදිහට. මම දැන් මම මේ වැඩසටහනට එන නිසාම ගෙදර පොත් තිබුණා, CD, ඉන්ටර්නෙට් ඔක්කොම පහසුකම් තිබුණා වුණත් මට ඕනුනේ නැහැ. ඒ සතර සතිපට්ඨානෙ මං ජීවිතේට අහලත් නැහැ. ගිරිමානන්ද සූත්‍රය අපේ ගෙවල් වල දාන්නෙත් නැහැ. ඉතින් මට ඕනුනේ මෙතනටම ඇවිල්ලා ස්වාමින්වහන්සේගේ ඉදිරියේ ඉඳගෙන මේක අහන්න. ඒක නිසා මම කිසිම භාවිතයක් කරලා කරුණු දැනගෙන එහෙම ආවේ නැහැ. ඒක සමහරට අඩුපාඩුවක්ද හොඳක්ද කියන එක මම දන්නේ නැහැ. කොහොම වුණත් ඒ මගේ ක්‍රමය ඒකයි උනේ. මම මේකට පැහැදුනා වුණත් මම ඉක්මන් උනේ නැහැ එහෙම මෙහෙන් ධර්මයේ ගන්න. මොකද මට යම් තැනක හිර වුණොත් ඊට පස්සේ ඒක දැන් අපි මේ දක්වා වෙලා තියෙන්නේ යම් යම් දෘෂ්ටිවල හිර වෙලා ඉඳලා තියෙන්නේ. එතකොට තවත් මේක ව්‍යාකූල කරගන්නේ නැතුව මට උවමනා වුණා ස්වාමින් වහන්සේ ළඟටම ඇවිල්ලා ඒක අහලා ඒ දේවල් निराකරණය කරගන්නට. ඉතින් ඒක නිසා මේ අපි මේ දිනේ යොදාගෙන අපි දෙන්න ආවා. ඉතින් ඇත්තටම අර තවත් අපේ මහත්මියක් කිව්වා මම 100% එකඟයි. එක එක්කෙනා අහන ප්‍රශ්න විවිධයි. මෙතන ඉන්නේ සමහරු පස්සරයක් හයසරයක් ආපු අය වෙන්න පුළුවන්, දෙසරයක් තුන්සරයක් වෙන්න පුළුවන්. එතකොට මේ නවකාය ආදුනික පළවෙනියට මෙතනට ආපු අයත් බොහෝ පිරිස් ඉන්නවා. ඉතින් මේ අපි අහන සමහර ප්‍රශ්න තව කෙනෙකුට කරදරයක් වෙන්නත් ඇති. ඒකට මම ඒ හැම දෙනාගෙම මේ සමා ඉල්ලන එහෙම කාට හරි ඒ කරදරයක් වගේ දෙයක් වුණා නම් මට ඕන උනේ අවංකවම දැන් මෙතනට ඇවිල්ලා ඒ මට තියෙන දේ මමම දන්න මගේ ඥානීය ධර්ම දන්නේ මම. ඒතර ඒක මමම විසඳගන්න විදිහකට තමයි මට ඒ ප්‍රශ්න ඉදිරිපත් කරගන්න ඕනි. ඉතින් මං පුළුවන් තරම් මට හිතෙන දේ මම ඇහුවා. ස්වාමීන් වහන්සේට සමහර විට කාරදරයක් නාද කියලා දන්නේ නැහැ, මට සමා වෙන්න. එතකොට මං කියන්න ඕනේ මෙතන හිටපු අනිත් හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒගොල්ලෝ අහපු ප්‍රශ්නත් හැමදේම හුඟක් වැදගත් නැහැයි කියලා හිතුන එකෙත් මට තිබුණ යම් වැදගත්කමක්. හැම එකම ඒකෙත් තියෙන අස්සපස්ස කියන දේ. ඉතින් මම ධර්ම කරුණු මුකුත් කතා කරන්න යන්නේ නැහැ. මම වගේ මේ අපි හැමෝම ගිරිමානන්දය තාම ඉතින් අපි කරන්නේ මෙතනට ඇවිල්ලා යම් දෙයක් ඉගෙනගෙන බලන්න ඕන එක ප්‍රගුණ කරන්න. ද මට ඕනුනේම මෙතනින් මම මොකද්ද කරන්නේ කියන එක අල්ලගන්නම තමයි. නැතුව නිකන් පොතක් අරගෙන ඒකේ තියෙන වචන ටික ඉගෙනගෙන මේ එහෙම අවශ්‍යුනේ නැහැ. එතකොටම එතකොට මට තා කියන්න ඕනේ මගේ සමහර පුරුදු ද මේ මෙතනට ආවන් පස්සේ මට තේරුණා මේ අපි සමහර දේවල් අපි මේ විදිහට කරලා තියෙනවානේ කියලා. ධර්මයේ අනිත් පැත්ත කණ පිටහරවන් තමයි අපි හිටියේ. නමුත් දැන් මගේ පොඩි කාලේ ඉඳන්ම මගේ පුරුද්දක් තිබුණ නැහැ. ඔය පූජා දේවල් වලට අටපිරිකර වලට සෙනගෝ පීරගෙන පෙරලගෙන ගිහින් අත ගහන පුරුද්දක් මගේ ජීවිතේ කවදාකවත් තිබිල නැහැ මට. මට හරි ඒක ලැජ්ජයි නිකන් පිනකට පෙරේතකමකින් වගේ ඒක අනිත් කෙනාවටත් කරදරයටපත් කරගෙන එහෙම කරන්න මම ආස උනේ නැහැ. ඒ වගේම මගේ තාත්තා පොඩි කාලේ ඉඳන් කියලා තියෙනවා පිරිත් අහන්න එපා දුව පිරිත්වල තියෙනවා දේවල් ඒක කරන්න බලන්න කියලා. ඒක නිසා මට පිරිත් අහනවා නැත්තේ නැහැ. ඔය වුණාම ඒක බොහොම රසායනයක් දැනෙනවා කියන එක තේරෙනවා. නමුත් විශේෂයෙන් පිරිත් කියලා දාන දිලා එහෙම කරන්න තරම් මට අවශ්‍ය උනේ නැහැ. නමුත් මම පිරිත් ඇහුණ වෙලාවට ඇහුවා නැතු උදේට දාලා හවසට දාලා එහෙම කවදාකවත් එහෙම මට සිත පහළ වුණේ නැහැ. ඒ වගේම තමයි ණය ගැන දිනු ගැන මේ වචන වලින් මම දැනගෙන හිටියේ නැති මට යම් උදව්වක් කරපු කෙනෙකුට මම හදින්ම ස්තුතිවන්ත වෙලා ඒ වගේ කරන ගතියක් තිබුණා. මම අවුරුදු 13ක් බ්‍රිතාන්‍යයෙන් විසින් පාලනය කරන ආයතනයක විධායක නිලධාරිනියක් හැටියට කටයුතු කරා. එතෙන්දි මට ඉහළ වේතනයක් ලැබුණා. නමුත් මට හැම වෙලෙම ඕන උනේ ඒගොල්ලෝ දෙන දෙයටත් වැඩිය දෙයක් මට කරන්න පුළුවන්ද කියන දේ තමයි මම හිතුවේ. සමහර විට මට ඒ ණය වෙන්න අකමැති මොකක් හරි වෙන්න ඕනේ. දැන් මම ඒක කල්පනා කරනවා ඒ විදිහට. ඉතින් මම මෙතනට එන ආධුනිකයන්ට කියන්නේ ඔබ බය වෙන්න එපා. මෙතනට ඇවිල්ලා මේ මං අහන ප්‍රශ්නය හොඳද නරකද මේක බුද්ධිමත්ද ඒව ගැන හිතන්න එපා. මේ ඔබට ලැබිලා තියෙන අවස්ථාව. දැන් අපි ඇති අනවශ්‍ය දේවල් ඒ කියන්නේ අවිනිශ්චිත දේවල් හිටපු කාලේ ඇති. දැන් අපිට යමක් නිශ්චිතවම දැනගන්න මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට මේ අරයට ගැළපෙයිද මේක මට නොගැල තව කෙනෙකුට නොගැලපෙයිද එහෙම ඕනේ නැහැ. නමුත් හැබැයි මෙතනට පළවෙනි සැරේට ආවට පස්සේ තියන ලොකු වගකීමක්. මගේ මහත්තයාත් සමහර වෙලාවට කියනවා ටිකක් අමාරුයි මට තේරුම් ගන්න මේ ආයිසරකෙනු. මම හැම වෙලෙම කියන්නේ ආයිසරකෙමු ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ආයිසරක් එනවයි කියලා හිතාගෙන බනහන්න එපා. අපි දන්නේ අපේ ජීවිතේ අද මෙහෙම හිටියට තරුණව මහලු කොයි කවුරුත් කොහොම ඉස්සර වෙයිද කියන එක දන්නේ නැහැ. එතකොට මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු. මේ ලැබුණු අවස්ථාවෙන් මේ ප්‍රශ්න ටික විසඳ ගමු. මේක තමයි එකම අවස්ථාව. ඒ විදිහට හිතලා බනහමු. එනවනම් එන එක අපි ඒක වෙනම දෙයක්. නමුත් මෙතනින් දෙයක් ගත්තට පස්සේ निराකරණේ කරා ගත්තට පස්සේ තේරෙනවා යම් දෙයක් කරන්න අපිට තියෙනවා කියන එක. ඉතින් මේ අපි අනිතයට ඉඩ දෙන්න ඕනේ. ඒක නිසා අපි ගෙවල් වලට ගිහිල්ලා මේක පුහුණු වෙන්න ඕනේ. මේක මේ දැන් මේ මොන දේ ඉගෙන ගත්තා වුණත් මේ තාම අපි කරේ මේකෙදි මේ කරුණු ඉගෙන ගත්තා. ඒ කියන්නේ මේ මේවයි කියන එක නිශ්චිත වශයෙන් සැක නැතුව දැනගත්තා. ඔව් හැම දෙනාම හරිම හොඳයි. මට නම් ඇත්තටම ඔයගලගේ හැම ප්‍රශ්නයක්ම මාව පුදුම විදිහට දැනුවත් කරා එතනම ඉඳගෙන. ඉතින් මේ සමහර වෙලාවට හිතරිදුවීම් වෙන්න ඇති. මේ මහත්මිය කිව්වාගේ hina වුණා කියලා එනවත් එහෙම හිතන්න එපා. ඒ ඔබතුමිය අහපු හැම ප්‍රශ්නකෙදමත් හරිම මේ යමක් මං ඉගෙන ගත්තා. ගොඩක් මේ හැම දෙනාගෙම ඉගෙන ගත්තා. ඉතින් අන්න ඒ වගේ අපි ඔතන තමයි අපි පුරුදු කරන්න ඕනේ. වෙන මොකද්ද? මෙත්තාව, කරුණා, මුදිතාව ඉතින් ලොකුවට කියලා අපි අවශ්‍ය නැහැ. අපි ගනි අපෙම අපි එක පුරුදු වෙන්න නම් අපි හැමෝටම උදව් කරගෙන අපි එක එක මට්ටම් වල ඉන්නේ. දැන් මම ගොඩක් දේවල් දන්නෙත් නැහැ. ඉතින් තව කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. මට වැඩි සෝතපන්න වෙච්ච අය මෙතන ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේක න ආධුනිකයන්ට මම කියන්නේ පැකිලෙන්න එපා. ඔබට තියෙනවා නම් ස්වාමින් වහන්සේගෙන් අහන්න. මේ අනුබුදු පියා කියලා මම ආමන්ත්‍රණය කරෙත් සැක නැතුව දැනගන්න පුළුවන් වෙන වෙන අපිට මෙතනට ඇවිල්ලා ලොකු ලොකු දේවල් කරන්න දෙයක් නැහනේ. අපි මේ මෙතන දැන් මේ හැදිච්ච සංවර්ධනය අපි හිතනවා ඇති කියලා අපි වගේ කට්ටියකට ධර්මය ගන්න. ඉතින් අපි ඒක සමාදානයෙන් බෙදා හදාගෙන අපිට කරන්න තියෙන මෙතනින් යමක් හිස් අතින් යන්නේ නැතුව මෙතනින් අරගෙන යන්න. එතකොට ඒක අපි දැනගන්න ඕනේ ඒ ගෙදර ගිහිල්ලා මේක කරන්න විදිහටද මං ගත්තේ කියන එක. ඒ මට්ටමට ආවනම් ඒක තමයි මං හිතන්නේ මේකට අවතින්න වුණා කියන්නේ. ඊට පස්සේ ඉතින් ඔබ ඔබ අතේ අපි අතේ තමයි ඒක දිරයට ප්‍රගුණ කරනවද කොහොමද ඒක තව තව කරුණු දැනගන්නවද එහෙම කියලා අපි තීරණේ තම තමන් තීරණය කරලා ඒක ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අන්න ඒ කරුණු තමයි මට මේ කියන්න තියෙන්නේ. මම අදටත් මාව ඒ මෙතනට යොමු කරපු ඒ ඥාති මහත්තයාට අදටත් දැක්ක ගමන් ඉන්න තැන පාරේ වුණත් ගමන් නෑ මට. මම වඳිනවා කළගුණ සැලකීමක් හැටියට. මා හරියට හුඟක් වෙලාට හැම කළගුණ සැලකීමක් කරන්න බැරි වුණත් පුළු පුළුවන් විදිහකට ඒක කරනවා. මම ලොකු පිංකම් වලට නොගියත් කෙනෙක් මගේ ළඟට යම් දෙයක් ඉල්ලගෙන ආවොත් මම උපරිමෙන් බලනවා ඒක කොහොමද කරලා දෙන්නේ කියලා. අන්න ඒ වගේ ඉතින් ගතියක් තිබුණා. ඉතින් බැලුවා අපි හැම දෙනාගේම මේ අත්දැකීම් එක වගේ ඉතින් කියන්නේ එක විදිහට මේ ධර්මය හම්බෙලා මේක ගැන පැහැදිලා ඉතින් ඒ පිනට පුබ්බේත කත පුඤ්ඤතා කියන ගුණය නිසා ඉතින් ඒක අපි හැම දෙනාගේම තියෙනවා. ඉතින් අපිගේ අපේ යුතුකම වෙන්නේ දැන් අනම්මනම් ඒවැ පැටලෙන්නේ නැතුව මෙතනින් ගන්න තියෙන හොඳම විදිහට තමුන්ට පුළුවන් උපරිම විදිහට අරගෙන ඒ කටයුතු කරගන්න. ඉතින් මම මේ වෙලාවේ තාමත් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි මුලින්ම මේ භූමිය ලබා දුන්නට ඒ සමන් මහත්තයාට. මොකද අපි කිසි කාදරයක් නැතුව දවස් 7ක මේ වැඩේ කරගත්තේ. මෙතන මේ දේවල් මේ මේ දෙයට ඇති ප්‍රමණයට ඒ කියන්නේ මේ කටයුත්තට උපරිමයෙන් තියෙනවා හැමදේම. ඉතින් ඒ මහත්තයාටත් ඒ වගේම කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් විශේෂයෙන්ම ඒ මුළුතැන්ගේ කටයුතු කරන ඒගොල්ලන්ට අපි හැමදෙනාම මේ ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ දේවල් කටයුතු හොඳින් කරනවා. අවංකවම මට කිසි කෙනෙක් කිසිම ප්‍රශ්න තුනක් බොහොම හොඳින් අපි හැම දෙනාම හරි සතුටින් කියන්නේ හැම කෙනෙක්ම මෙතන එක වගේ ඒකත් අත් විඳ ගන්නව මට ඕන වුණා. ඇත්තට මං මහත්තයයි මයි කතා වුණේ මෙතන ඉන්න ඕනේ අපි මේක අත් විඳ ගනිමින් තමයි අපිට බලන්න ඕනේ මේකේ උපේක්ෂා කියන එක අපිට තියෙනවද කියලා. ඒවත් අපිට මේ මොනවාද ඒවට කියන්නේ අවස්ථාවල් මේවා බලන් අපි ගැන අපි කොහොමද එතකොට හැසිරෙන්නේ. අපි මේක වදයක් කියලා හිතනවද නැත්නම් මේක විඳ දරා ගන්නවද උපේක්ෂාවෙන් සමාන ඒ විදිහට අපි ඒක එහෙම හිතලා තමයි අපි දෙන්න මෙතන නැවතුනේ. ඉතින් මගේ ඥානයේ තරමට මම හිතනවා මම යමක් ගත්තා කියලා. මම ණය ගැති ස්වාමීන් වහන්සේට ඒකට මම කරන්න තියෙන එකම දේ තමයි මාර්ගඵලයක් අවබෝධ කරගන්න එක. ඉතින් මේ ගෙනිච්ච දේ හෙටින් අතර කරන්නේ නැතුව මේක දිගටම කරන විදියට මම අද අදිෂ්ඨාන කරන. නමුත් ඉතින් ඔබ හැම දන්න දෙයක් තමයි. ඉතින් රණබිමට ගියාන් පස්සේ අර එක මහත්මයා කිව්වා වගේ මේවා ඉතින් එහා මෙහා වෙනවා. නමුත් අපි මේකේ තුල ඉන්න ඕනේ. ඒ විදිහට බලලා මම බලනවා මම මාස ගණනක් වෙද්දී හරි ඒ කාලයක් වෙද්දී කොහොමද මගේ මේ මේ විදිහට මේ වෙනවද කියලා. මම ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා මං ස්වාමින් වහන්සේගේ CD පොත්පත්ේ දැන් මගේ මහත්තයාත් ගත්ත පොත් කීපයක් ඒ වගේ බලනවා. මම කලින් නම් ඒව මොකුත් පරිශීලනය කරන්න නැතුව මෙතනට ආවේ. ඒ ටික මම කරගන්නවා කියලා හිතාගෙන තියෙන්නේ. ඉතින් හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මම අනාගත සැරයක් ස්තුතිවන්ත වෙනවා මේ මායත් එක්ක සිටපු සියලුම දෙනාට. බොහොම හොඳයි හැමෝම තම තමන්ට පුළුවන් විදිහට හොඳින් හිටියා. ඒ වගේම ප්‍රශ්න ඇහුවා. ඒ හැම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ස්වාමින් වහන්සේට ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අපි වගේ මේ දුක් ඇත්තටම අපේ මොන දේ තිබුණත් අපි මෙතනදී වටහා ගන්න ඕන දෙයක් තමයි. සමහර විට අපිට මුදල්, හදල්, යාන වාහන තිබුණත් සංසාරික වශයෙන් අපි කොතරම් අසරණද කියන එක අපිට සමහර විට අද පිරිස් බලයේ ඉඳී සමහර විට ජනාධිපති ඔබගේ නෑයෙක් වෙන්නත් පුළුවන්. නමුත් අපි මේ ගමන යන්න වෙන්නේ තනියෙන්. ඔච්චර තමයි ගන්න තියෙන්නේ. මොනව කරත් ඉතින් පිදන්නේ ඇයට මොනව වෙයිද කියන එක. ඒක ගැන හිතලා අපි කටයුතු කරමු. එතකොට අපේ නිහතමානීය කියන එක බොහෝ දුරට වැඩි වෙනවා. එහෙම හිතුවහම මේ හැම දෙනාම එක මට්ටමේ ඉන්නේ මේ සෝතාපන්න වෙච්ච අය ඇර. ඉතින් මං ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ඔබ සියලු දෙනාටමත් නිරෝගී සම්පත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මගේ වචන සුවල්පේ අවසන් කරන ස්තුති.
මගේ ගුරුදේවයාණන් වන මීවන පලානේ ගරු සීලාලංකා සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, සිල්මෑණිවරුන්ගෙන් අවසරයි, මෙතෙන්ට පැමිණ සිටින සියලුම දෙනාගෙන් අවසරයි. පළමුවෙන්ම මම කියන්න ඕනේ මම හිටියේ කොතනද කියලා. මම පොඩි දවස්වල ඉඳලා සිල් ගන්නවා. ඉතින් අපි දහම් පාසල් යනවා, සිල් ගන්නවා. ඉතින් ඔහොම සිල් ගන්නකොට මට අවුරුදු 10ක් විතර ඇති. අපේ ලොකු අම්මා කෙනෙක් හිටියා. ඒ ලොකු අම්මා තමයි අපට හැමදාම උදේට සිල් ගත්තාම මල් පූජා කරලා පූජා කරනකොට අපි ඉස්සරහ තියාගෙන ඉන්නේ. ඉතින් ඉන්න ගමන් ලොකු අම්මා කියපු දෙයක් මට මතකයි. එතනයි අපි හිටියේ කියන්නේ. මම මේ කියන්නේ පුතේ, මම ගෑනු කෙනෙක්. ඒකින්ද මට මේ බුදුබව ප්‍රාර්ථනා කරන්න බෑ. මම වෙන මොකක් හරි ප්‍රාර්ථනා කරන්නම්. උඹලා බුදුබව ප්‍රාර්ථනා කරපල්ලා කියලා. ඉතින් අපි හිතුවේ හැමෝම අපිට ඒ තැනට යන්න පුළුවන් කියලා. කොහොමින් කොහොමින් හරි මම ඊට පස්සේ ඉතින් ඉගෙන ගත්තා, රස්සාවල් කරා, කසාද බැන්දා, දරුවෝ හැදුවා. ඊට පස්සේ ඔය ඔක්කොම කරලා ආපහු හැරිලා බලපුවාම මට හිතුණා මොනවද මම මේ ජීවිතේ ලබා ගත්තේ කියලා. ඒ කියන්නේ මොකද්දෝ අඩුවක් තේරුණා. මම මගේ බිරිඳ එක්කත් හැම වෙලෙම කතා කරනවා. අපි වැඩට යනවා, එනවා, දරුවන්ගේ වැඩ කරනවා, ඊට පස්සේ ඒ රැකියාවේ වැඩ කරනවා, ගෙදර ඇවිල්ලා ගෙදර වැඩ කරනවා, වීකෙන්ඩ් එකට තව මොනවා හරි කරනවා. ඊට පස්සේ මේක කොතනින්ද මේ සයිකල් එක ඉවර වෙන්නේ, මේ චක්‍රය ඉවර වෙන්නේ කියලා. ඉතින් ඔහොම කිය කියා ඉන්නකොට මට මේ ධර්මය ලැබුණේ. මම ගොඩක් කාලවට වැඩට යනකොට මගේ අක්කාගේ මහත්තයා CD එකක් දානවා කාර් එකේ. ඊට පස්සේ ඔහොම දවසක් කාර් එකේ යන ගමන් අපේ ගරු ස්වාමින් වහන්සේගේ CD එකක් දාලා තිබ්බා. ඒකේ තිබ්බේ අර මේ චත්තාරෝටානන් ගැන තියෙන CD එක. ඉතින් මට මේක ටිකක් අහගෙන යනකොට අර අපි පෘථග්ජනයෙන් හින්දා මම ඒක එක ගැටෙන්න ගත්තා. මොනවද මේ කියන්නේ, මොකද්ද මේ යන්නේ කියලා. ඊට පස්සේ ඔහොම මම යනකොට ඊට පස්සේ අර ස්වාමින් වහන්සේ ලියපු පොත් දෙකක් තිබ්බා. ඒක මට අපේ අයියා දුන්නා. ඊට පස්සේ මම ඒක ගෙදර ගෙනihin කියවනකොට මට ටික ටික වැටහෙන්න ගත්තා. ඒකේ තියෙන කරුණු එකින් එකට ගැලපෙනකොට මම හිතපු දේ වැරද්ද ගැන මට පැහැදිලි වුණා. ඊට පස්සේ එතනින් තමයි මම මේ ධර්මයට යොමු වුණේ. එතනින් තමයි මගේ නුවණැස පෑදුනේ. ඊට පස්සේ එතන ඉඳලා මම අපේ ගරු ස්වාමින් වහන්සේගේ ධර්මය අහන්න ගත්තා. එතන ඉඳලා මම දිගටම ලංකාවට කොයි වෙලාවක හරි ආවොත් අපේ ස්වාමින් වහන්සේව බැහැ දකින්න ධර්මය අහනවා. ඊට පස්සේ ගිය සැරේ ආපු වෙලේ ස්වාමින් වහන්සේ කිව්වා මේ අපි ධර්මය අහුවට මේ වගේ භාවනා ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා ඒක කරගන්න ඕනේ කියලා. ඉතින් මට ඇත්තටම මේ ඊට පස්සේ ඇත්තටම ගෙදරින් වාගේම හැමෝගෙම උදව් හම්බුණා මෙතෙන්ට එන්න. ඊට පස්සේ ඉතින් අපි ඇවිල්ලා මුල ඉඳලා ඇත්තටම මම මන් දන්නේ මේක මගෙන් වෙච්චි අඩුපාඩුවක්ද කියලා. මම එනකොට මුකුත් මම දැනගෙන ආවේ නෑ මෙතෙන්ට. මම බණ අහලා තිබ්බා, ඒ වුණාට මම පිළිවෙලට බණ ටික අහලා තිබ්බෙත් නැහැ. ඉතින් ඒක මට හිතුණු දෙයක් තමයි. මම ඒ ටික තව ටිකක් පිළිවෙලට දැනගෙන ආව නම් මට මෙතනදී තව ටිකක් ඉස්සරහින් ඉන්න තිබ්බා කියලා. කොහොම හරි මම ඉගෙනගත්තු දේ ඉගෙන ගත්තා. ඉතින් දැන් අපි යම් තැන මම ආපු තැනට වඩා ගොඩක් වෙනස් තැනක ඉන්නවා කියලා මට දැන් තේරෙනවා. අනිත් එක තමයි මට මෙතනදී දැනෙන දේ, දැන් මේ අපි ඉන්න ඔක්කොම අල්ලා ඇත්තටම මේ පුහුණුවකට ගිය හරියට හමුදාස් බලු ටිකක් වාගේ. තාම අපි ඉන්නේ පුහුණු කඳවුරේ. ඉතින් ඇත්තටම අපි යුද්ධේ මේ ෆ්‍රන්ට් ලයින් එකට යන්නේ අද දැන් එළියට ගියාට පස්සේ. එතන ඉඳලා තමයි ඇත්තටම අපිට මේක කොයි විදිහටද අපි මුණ දෙන්නේ කියන එක වැදගත් වෙන්නේ එතනදී. ඉතින් එතන අපි හරියට කරගන්න පුළුවන් නම් අපි හැමෝටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ අපි ප්‍රාර්ථනා කරන තැනට යන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ඔබ හැම දිනාටම ඒ තැනට යන්න මම මෙතෙන්ට ඇවිල්ලා රැස් කරගත්තු යම් කුසල් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ සියල්ලෙන්ම ඔබ හැම දිනාට මේක ඒ තැන් වලට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට දැන් මේ තැන හදලා දෙන්න ඒ සමන් මහත්තයා කරපු ධන පරිත්‍යාගයෙන් අපි හැමෝම ආද මෙතන හොඳට ඉන්නවා. ඒ නිසා ඒ මහත්තයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලියන මහත්තයා ඇතුළු මෙතන කාර්ය මණ්ඩලයේ කුස්සිය කට්ටිය මංජුල අපි අහන හැමදේම අපි උදව්වක් ඉල්ලන හැම වෙලේම. ඒ වගේම මේ මෙතන අපේ මේ කම්පියුටර් වල වැඩ කරන මල්ලිලා ටික ඒගොල්ලෝ හැමෝම අපට උදව් කරනවා මේ ගමන යන්න. ඉතින් ඒ හැම දිනාටම වහවහ ධර්මාඥානය පහළ වෙලා ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි හැමෝටම ඇත්තටම මෙතෙන්ට එන්න උදව් කරන්න දැන් අපි හැමෝගෙම කවුරු හරි ගෙදර කෙනෙක් ඉඳගෙන මේ ගෙදර වැඩ ටික බලන හින්දා තමයි අපිට මෙතන නිදහසෙන් ඇවිල්ලා අපිට මේ වැඩ ටික කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ ගැනත් හිතන්න ඕනේ. ඒ අය ගැන ඒ අයටත් අපි පින් මේ අනුමෝදන් කරන්න ඕනේ. ඒ අය ප්‍රාර්ථනා කරන විදිහට ඒ අයට ඒ අවශ්‍ය තැන් වලට යන්න අපි අපේ පින් අනුමෝදන් කරන්න ඕනේ. ඉතින් ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා කියලා මගේ කතාව අවසන් කරනවා. ඔබ සැමට සම්මා සම්බුද්ධ.
අති ගෞරවනීය මහා ස්වාමින් වහන්සේගෙන් හා සිල්මෑඩුවරුන්ගෙන් අවසරයි. මේ අපි මේ ඇවිල්ලා බණහන්ඩ ඇවිල්ලා ඉන්න සියලු සහෝදර සහෝදරියන්ගෙනුත් අවසරයි. ඇත්තටම කියනවා නම් අපි හැම කෙනෙක්ම වගේ ලංකාවේ හැම පැත්තකින්ම ආපු අය හැම තැනකටම ගිහිල්ලා අර සසර කසරේ ඇවිදලා අපි මාර්ගඵලයේ හොයපු අය. මම නම් එහෙමයි. මේ හැම අනිත් හැම කෙනෙක්මත් ඒ වගේ කියලා මං හිතනවා. ඒ කියන්නේ අපි ගෙදරේ අම්මලාගෙන් පොඩි කාලේ ඉඳලම අපිට පන්සල් ගිහිල්ලා මල් පූජා කරලා ඒ පින් ගන්න පින් කරන්න ආවාසය ලැබුණා. ඊළඟට අපි ටිකක් ලොකු වෙනකොට තව බණ අහන්න සිල් ගන්න ඒ දේවල් වලට යමු වුණා. ඊට පස්සේ මං හිතනවා මේ බෝධි පූජාවලට ඊළඟට ධර්ම දේශනාවලට ඒ වගේ යොමු වුණා. ඒ කියන්නේ මම නම් අපේ ගෙදර අපේ දෙමාපියෝ හැමදාමත් බණ ඇහුවා. ඒ නිසාද මං දන්නේ. ඉතින් මමත් හැමදාමත් බණ අහනවා. ඊට පස්සේ එක එක හොයාගෙන ගිහින් නිකන් අර කාන්තාරයක ඇවිදිනවා වගේ හෙව්වා. ඒ හොයලා ඒ හැම තැනින්ම එක එක හාමුදුරුවරු හොයාගෙන ඒ බණ ඇහුවා. මං හිතන්නේ මගේ උසට වගේ පොතුත් තියෙනවා. ඒ පොතුත් පුළුවන් පුළුවන් හැම වෙලේම කියවුවා. ඒත් ඉතින් මේ ඊළඟට තමයි ඔය භාවනාවට පටන් ගත්තේ. භාවනා කරලා ඒත් ඉතින් පුළුවන් තරම් කායික වේදනා විඳ විඳ භාවනා කරා. මම හිතනවා ඒ භාවනාවෙන් අර ඒ අනිත් අය කියන විදිහට මේ හුඟාක්ම ඒ දවස්වල අපි බැලුවේ මේ සමාධියටපත් වෙන්න ධ්‍යාන ලබා ගන්න. ඉතින් ඔහොම කර කර ගියාට මේ මෙතනින් ඇත්තටම අපිට ලැබිච්ච කියලා දෙයක් නැහැ කියලා මට තේරුණා. ඊට පස්සේ මේ මං හිතන්නේ මගේ කල්යාණ මිත්‍රයෝ වගේ මට කිව්වා, මේ ටෙලිෆෝන් කරලා කිව්වේ දැන් ඔය භාවනාව නතර කරන්න කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක් මේ වගේ මේ කියලා කිව්වා. ඊට පස්සේ මං ඒත් ඉතින් හිතුවා මේ අනේ මෙච්චර කාලයක් මේ මහන්සියලා මේ කරගෙන ආපු දේ කොහොමද මං නතර කරන්න කියලාත් හිතලා. ඊට පස්සේ මේ අපේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ තමයි ඉපදුනේ කියලා කියනකොට මේ මට නිකන් එකපාරම මේ මගේ නිකන් ඇඟ සීතල වෙලා ගියා. මට ඉතින් හිතාගන්න බැරි වුණා. ඊට පස්සේ මට හිතුණා අනේ ඉතින් ඇත්තටම මේ ලංකාවේ මිනිස්සු කොච්චර වාසනාවන්තයිද, මේ අපිට මේ තරම් මේ වාසනාවක් තියෙනවද කියලා මං ඉතින් හුඟාත්තර හිතුවා. හුඟාත්තර හිතුණට ඇත්තටම මේ ඒ තියෙන ධාතුන් වහන්සේලා ඒ වගේ ඇත්තටම කියනවා ලංකාවේ ඉන්න නිසුන්ගේ කරෙන වැඩ මේවා කියනවා. මං ඉතින් හිතුවා මෙහෙමයි ඇත්තටම මේක අපි දැකලා නැහැ නේ, හාමුදුරුවෝ දැකලා නැහැ. ඊට පස්සේ ඉතින් ඔය සීල් ගන්න ගියාම ඔය පොත්පත් හම්බුණා. ඊට පස්සේ අපේ අතිපරම මේ ගෞරව හාමුදුරන්ගේ පින්තූරේ දැක්කම මට හිතුනේම මට නිකන් අර බුදුරුවම තමයි දැක්කේ. ඊට පස්සේ මෙතෙන්ද මම මේ ආවේ ඉස්සල්ලාම සැරේ මට මේ භූමියට අඩිය තියෙනකොටම මට හිතුණා මේ මං නම් මේ ආවේ නියමම තැනටම තමයි. ඉතින් මට ඇත්තටම හරිම දුකක් හිතුණා. මගේ අම්මා තාත්තා ගොඩක් දුක් විඳලා හරියට පින් කරා. ඉතින් මේ දෙමාපියන්ට මේ දේ නැති වුණානි කියලා මං හිතුවා. ඒත් ඉතින් මං හිතුවා මේ අර අපිට ඒ දීලා තියෙන පොඩි පොතින් මට පුළුවන් මගේ දෙමාපියෝත් ඒ පිනෙන් දීලා පින් දීලා අපිට ගන්න පුළුවන් කියන தත්තේ හැමදාමත් හාමුදුරුවෝ අපිට දේශනා කරලා තිනවා. ඒ කියලා තිනවා මං හැමදාමත් ගුවන් විදුලියේ ඔබතුමාගේ ධර්ම කටහඬ හොය හොයා channel මාරු කර කර බනහනවා. ඒ කියන්නේ ඒ channel එක හොයන එකම තමයි මගේ වැඩේ. ඒකින් ඇත්තටම කියනවා නම් ලංකාවේ මේ වගේ අපිව අපේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා අපිට මෙච්චර ගෞරවයක් ලබා දුන්න අපේ මේ අතිපරම ඔබ වහන්සේට අපි හැමදාමත් ණයයි. අපි තමගේ ආයුෂත් අරගෙන මේ මුළු හැම කෙනාගේම ආයුෂ අරගෙන තව තවත් ඔබ වහන්සේ වගේ බුද්ධ පුත්‍රයින් මේ ලංකාවට බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි හොයන පරම අතිසුන්දර සද්ධර්මය අපිට ඉක්මනින් ලැබෙනවා කියලාත් මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම හැම කෙනාට මේ අතිපරම සුන්දර නිවන ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට ඉක්මනින්ම ලැබේවා මගේ ආයුසත්තරන්. අපි හැමෝගේම ආයුසරන් තව තවත් මේ වගේ බුද්ධ පුත්‍රයින් බිහි කරන්න මේ නුවණැස පහදන්න කියලා මම ඔබ වහන්සේට ඉතා ගෞරවයෙන් මගේ වචන ස්වල්පේ අවසන් කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, සියලු දෙනාගේම අවසරයි. මං හිතනවා ඇත්තටම මම මුල් වරටම මෙතෙන්ට ආවේ ධර්මදේශනා දෙහෙට ආවා. මං හරි පින්වන්තයි. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ පින් කන්දක් මතුවලා තියෙනවා කියලා මට හිතෙනවා. මම විතරක් නෙවෙයි ඔබ හැම දෙනාටමත් ඒ පින් කන්දක් මතුවලා තමයි මෙතෙන්ට එන්න ලැබෙන්නේ. ඇත්තටම මම බණ එහෙම සොයසොය ගිය කෙනෙක් නෙමෙයි. මං ලංකා බැංකු විදායක නිලධාරිය කිරිට වැඩ කළා විශ්‍රාම රන් ඉන්නකොට ගයනි කියන මගේ අසල්වැසි දියණියක් තමයි මොරටුව සරසවිය කථිකාචාර්යරයක් අර ඕගොල්ලන්ගේ අර ණය ගනුදෙනු පිළිබඳ පොත මුද්‍රණය කරන සහයුණයක් ගැ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා. එයා තමයි මාව මෙතෙන්ට අරගෙනම ආවි. මට කිසි දෙයක් කියන්නේ හොඳ බණක් තියෙන අනික අහමු කියලා ඇවිල්ලා ඇහුවා. හෙව්වම ඇත්තටම මට මුලින් තේරුණේ නැහැ. නමුත් මට හරි සිද්ගත් දෙයක් තිබුණා. මාගදී වචන හරි ලස්සනට ස්වාමීන් වහන්සේ අපිට තෝරලා දුන්නා. ඒක මට හරි ආසාවක් දැනුණා. අපි නොදන්න දෙයක් අපි කවදාකවත් මම කවදාකවත් ඒව එච්චර ප්‍රඥා කරලා නැහැ. පන්සල් ගිහිම් ඒ බැඳුම් පිදුම් යැදුම් පැතුම් නම් කරලා තියෙනවා, පින් කරලා තියෙන. නමුත් ඒ දැනන් හිටියේ නැහැ. ස්වාමීන් වහන්සේ ඒ බණ අර්ථවාන්විත දේශනා කරනකොට මට පුදුම ආසාවක් ඇති වුණා. ඇත්තටම අර චත්තාරෝ ඨානනි කියලා මේ ලංකාවේ අපේ දේශයේ උදුන් ඉපදුනා කිව්වහම පුදුම අර කිව්වාගේ හරිම සතුටක් දැනුණා. ඒක මට සොයන්න දැනගන්න හරිම උවමනාවක් තිබුණා. ඒ නිසා මම දෙපාරක් විතර මේ ස්ථානෙට මාව ගයින දුවම අරගෙන ආවා. ඇහුවා හරිම ඇත්තෙන් සතුටට පත් වුණා, හරිම ආසයි ඒක. ඉතින් මම මේ ධර්ම දැන් මම අදත් මට අහන්න අපිට ප්‍රශ්න අහන්න දැනෙන්නේ නැහැ මෙච්චර දැනුමක් නැති නිසා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් මුලින්ම අපිට කියනවා සන්දේශනාව හරි ලස්සනට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ දතාවේ තිපරි වට්ටය චතුරාර්ය සත්‍ය සතිපට්ඨානයේ ඉතාමත් හොඳින් එකේ හැම සූත්‍රය 11ම අරගෙන විස්තර කරලා ඒක ගිනහලා ඉන්නේ එකම තැනකට අර අස්සපස්ස සහ රාග දේශ මෝහ කියන ඒවා සිඳ බිඳ දමන්න අපි කරන්න ඕන මොකද කියන එක තමයි හැම එකකින්ම ඇවිල්ලා නවතින්නේ. ඉතින් මං කල්පනා කරා මේක අපි හරීම ගැඹුලින් අපි හරීම බයෙන් හිටපු දෙයක් ස්වාමීන් වහන්සේ හරීම සරල විදිහට අපිට ගෙනහැලා ඉනහැර පානවා. මම හිතන්නේ අපි ඕනම නොදන්න කෙනෙකුට තේරෙන භාෂාවෙන් තේරෙන විදිහට මේ මාගදී වචන කියනකොට හරි ආස හිතෙනවා. යස්ස බස්සේ අර ඉච්ඡ නිච්ච සන්දේශනා සංචේතනා සංසාර ඒවා කියනකොට හරි අර සාහිත්‍ය වගේ හරිම ලස්සනට ස්වාමීන් වහන්සේ දේශනා කරන ඒකම අර චත්තාරට ආනනි ඒ සතර මෙහිම බුදුන් වහන්සේ මේ අපේ දේශයේ ඉපදිලා එහෙම ඉන්නකම පුදුමාකාර වූ සතුටක් ඇත්තටම දැනෙනවා. ඒකම අපි ඉස්සර හිතන් හිටිය නිවන් දකින්න පුළුවන් බුදුන් දැකලා කියලා විතරයි. නමුත් ස්වාමීන් වහන්සේ මේ තියෙන හරිම සරල විදිහට අපිට මේ ජීවිතයේදී මේ දේ මේ මඟපලයක් ලබා ගන්න පුළුවන් කියලා කිව්වහම ඒක ඊට වඩා සතුටක් දැනුණා. ඇත්තට මේ සතුට කියලා නිම කරන්න බෑ. මේක තමයි අපි අසව සිරි සද්ධර්මේ. ඒ සද්ධර්මේ අහන්න තව තවත් වාසනාව ලැබේවා. සද්දස්ස කුලපුතුන් බිහි වේවා. මේ පිම්මුවිට ඇවිල්ලා හරි මේ ස්වාමීන් වහන්සේට ලක්ෂ සංඛ්‍යාත ගණනක් මේ සසරින් එතෙර කරන්න වාසනාව ධෛර්ය ශක්තිය නිරෝගී භාවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අපි හැමෝටම නිවන් දකින්න ලැබෙනවා නම් මේ භවයේදී මේ මිනිස් ආත්මයේදී ඒක මොන තරම් පිනක්ද? ඒ පින ලබන්න තරම් අපි පින්වන්ති වුණේ ස්වාමීන් වහන්සේගේ වගේ සිරිපාද කන්ද තරම් පින්කන්දක් අපි කරලා තියෙන නිසායි. හැමෝටම ඒක ලැබෙන්නේ නැහැ. පින් කරපුවාට තමයි ඒක ලැබෙන්නේ. ඒක නිසා පින් කරලා තියෙන හැම දෙනාම මේකට යොමු කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඒක අන්‍ය ජාතිකයන් අන්‍ය ආගමිකයන් වුණත් කමන්නේ සුළු දෙයයි. ඒගොල්ලෝ වුණත් මේකට කැමති නම් මේ සුළු සරල දේ ගැන යැදුම් පිදුම් නැහැ, වැඳුම් මොනවාද වැඳුම් පිදුම් නැහැ, ඒව නැහැනේ. ඒක නිසා ඒ හිත හදාගන්න හැටි සරලව තමන්ට පුළුවන් විදිහට කියා දෙන්න. මමත් අද ඉඳන් මගේ ගෙදරින් පටන් ගන්නවා ඒක. මම හිතන්නේ මුළු ලෝකේ පුරාම මේ විදිහට ඒවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ස්වාමීන් වහන්සේට මේ වගේ සියලු දේ මම හිතන්නේ ලක්ෂ සංඛ්‍යාත ගණන් මේ සසරින් ඉදිරිය ගන්න වාසනාව ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනම උන්වහන්සේට දීර්ඝායු සැප නිදුක් නිරෝගී සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අවසරයි අරි උත්තමයන් වහන්ස. අවසරයි සිල්මේනිවරණි. උපාසක උපාසිකාවනි. මම මෙතෙන්ට යොමු කරේ මගේ අක්කා දෙතුන් සැරයක් මෙතෙන්ට මේ ඇවිල්ලා බණ අහලා ගිහිල්ලා තියෙනවා. එයා මෙතන මේ උන්වහන්සේ විසින් ලියා පළ කරන ලද පොත්පත් කීපයක් මට දුන්න කියවන්න කියලා. මම ඒවා කියෙව්වා. කියවෙන් පස්සේ මට තේරුණා මෙතන ධර්මයක් තියෙන බව. මම පන්සල් වල වැඩි යන්නේ නැහැ. මේ ඔය බෞද්ධයා channel එකේ බණ කීපයක් මම ශ්‍රවණය කරලා තියෙනවා. මට ඒවා අහලා ඉල්ලා තේරුමක් ගන්න මට ලැබුණේ නැහැ. මම ස්වාමීන් වහන්සේගේ පොත්පත් කියවලා බලනකොට මට තේරුණා මෙතන ධර්මයක් තියෙනවා කියලා. ඊට පස්සේ මගේ නෝනාත් එක්ක එයත් මේවා කියෙව්වා. එයාටත් තේරුණා මේක ඇත්ත කියලා. අපි දෙන්නම ඊට පස්සේ එක්තරා පොය දිනයක මෙතෙන්ට බණ අහන්න ආවා. ආයෙන් පස්සේ එදාම අපි මේ අර ලියන මහත්තයාට කියලා සත් දින වැඩසටහනට නම යොමු කරලා ගියා. ඊට පස්සේ මෙතෙන්ට ආවා. මම මේ සනීප නැතු ඉන්නේ කොන්දේමාරුවක් ඇදලා. මම ඒක නිසා මෙතන නතර වුණේ නැහැ. මගේ සහෝදරියෙක් ඉන්නා මේ මීරිගම. ඒ ඉඳලා තමයි මේ දවස්වල ආවේ. මට අර පාත ඉඳලා නැගිටින්න බෑ. කොන්දේමාරුව ඇදලා තිනවා. ඒක නිසායි මම ඒගොල්ලන් ගෙදර ගිහිල්ලා අර ඇඳක හොඳට නිදා ගන්න ඕනේ. නැත්තම් මම මේ අසනීප තියෙනකොට මම වෙනතට ඇඳීම තමයි ඒ දවස් ටිකේම ඉන්නේ. අද මොන ධර්මතාවයකින් හරි මට මේ දවස් හතම කරදරයක් නැතුව මේ බණ අහන්න ලැබුණා. මගේ වාසනාවක් කියලා හිතනවා. ඒ වගේම මම කියන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අර්ථ නිරුක්ති පටිභාන සහිතව ත්‍රිපිටකය අපට දේශනා කරලා තියෙනවා. වෙන කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ රටේ මා දැනුවත් නම් දේශනා කරලා නැහැ. අපි හැමෝම වාසනාවන්තයි. මං හිතන්නේ අපේ රටේ ඉන්න ඉදිරියට බණ අහන්න එන හැමෝටම අහන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිත් එක අපි ඒ සඳහා උදව් කරන්න වෙයි කියලා හිතෙනවා. පුළුවන් තරම් මේ මුන්නාන්සේගේ පොත්පත් අපි හැමෝටම ලබා දෙන්න කටයුතු කළොත් හොඳයි කියලා හිතෙනවා. අපේ පන්සල් වලටත් මේ පොත්පත් කොහොම හරි නිර්නාමිකව හරි යොමු කරලා ගිහිල්ලා අපේ හාමුදුරුවොත් මේ ස්වාමීන් වහන්සේගේ පොත්පත් වලින් අර්ථ නිරුක්ති පටිභාන ධර්මයේ සහිත ත්‍රිපිටකය ධර්මයේ අපේ ගම්වල ඉන්න පන්සල් වල හාමුදුරුවන්ට කෙසේ හෝ අපි ලබා දෙන්න කටයුතු කරොත් ඒක මේ අපේ බෞද්ධ රටේ හැම මේ උපාසක උපාසක මහත්මියෙක්ම මාර්ගඵලවලට යයි. අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා. අපි මේ රටේ දැන් ජීවත් වීම ගැන අලුත් ඉතිහාසයක් අපට සොයලා දුන්නා මේ ස්වාමීන් වහන්සේ. අපිට ඉස්සර ඉතිහාසයක් තිබුණේ නැහැ. අපිට ලැජ්ජසහගත ඉතිහාසයක් තිබුණේ. අපි සතෙකුගෙන් පැවතේනවා එහෙම කියලා තමයි මේ අපේ ඉතිහාසයේ තියෙන. අපි මමත් රට රටවල් කීප එකම ගිහිල්ලා තියෙනවා යුරෝපයේ ආසියාවේ. ඒ හැම රටකෙදම කිව්වේ මේ මිනිස්සු මේ අපේ ඉතිහාසයට අපිට මේ නිග්‍රහ කරනවා. අපිට දැන් ඇත්තම කියනවා නම් ලොකු ආඩම්බරයක් තියෙනවා. අපි මේ බෞද්ධ රට කියලා අපට හොඳට කටපුරා කියන්න පුළුවන්. වෙන රජවරුන්ගේ ඉතිහාසය අපට වැඩක් නැහැ. අපේ බුදුහාමුදුරුවන්ට වඩා අපට ලොකු කෙනෙක් නැහැ. අපි බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා ධර්මය දැනගෙන යම්කිසි ඵලයකට ලබන්න පුළුවන් නම් ඊට වඩා උතුම් දෙයක් නැහැ. අපි හැමෝම මේ සංසාරේ බයෙන් තමයි ඉන්නේ. සතර පායයන් අපි හැමෝම බයයි. ඒ නිසාමයි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. අපි ඒ නිසා හැමෝම සතර අපායෙන් ගොඩ කරන්න යම්කිසි උදව්වක් කරන්න පුළුවන් නම් ඒ උදව් කරන එක තමයි අපේ යුතුයකම වෙන්නේ. දැන් මගේ අම්මටත් මම උදව් කරා දව දියන්න මම පාපයක් කරගත්තා කියලා තමයි මට හිතෙන්නේ දැන් දැන් මම මිය පරවල ගිහිල්ලා මේ අම්මත් වැරදි මාර්ගයකට යවලා තියෙනවා අම්මත් හැබැයි උනන්දුවෙන් තමයි ගියේ අම්මත් නොදනුවත්ත මමත් නොදනුවත්ත තමයි මේ වැඩේ කරලා තියෙන්නේ අද අම්මට මට පින් දෙන්න විතරයි පුළුවන් මට අර කමා කරගන්න තමයි වෙන්නේ මං කරපු වරදක් කියලා හිතුවොත් එහෙම මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මට වැඩි හිතගෙන ඉන්න බෑ මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දීර්ඝායස පදපි අපට මේ මේ දවස් හතේදී උදව් උපකාර කළ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා
අති ගෞරවනීය අපගේ ස්වාමිපාදයන් වහන්සේගෙන් අවසර ඒ වගේම සිල් මෑණිවරුන්ගෙන්ද උපාසක උපාසිකා මහත්ම මහත්මාවන්ගෙන්ද අවසරයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ත්‍රිපිටකයේ තියෙන පිරිසිදු ත්‍රිපිටකයේ තියෙන බුද්ධ භාෂිතය ඒ අයිරින්ම මාගදී පදවැල් වලින් අරගෙන අපිට අප කෙරෙහි අනුකම්පාවෙන් අරිය උත්තමයන් වහන්සේගේ කෙනෙක්ගේ සිතේ පහළවන මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ගුණය පෙරදරි කරගෙන ඒ මාගදී පදවැල් අපට තේරෙන අයුරින් අර්ථ ධම්ම නිරුත්ති පටිබාන ක්‍රමයට විග්‍රහ කරලා විදහලා සරලව මේ නිවන් මඟ යන්නට මේ පැවැත්මට තිත තියන්න අපට අනුශාසනා කළා මේ දින හත මුළුල්ලේම උන්වහන්සේ අපි දන්නවා බොහොම උන්වහන්සේගේ වයසට අනුව අපි ඔක්කොටම වැඩිය වයවෘදයි කියන්න පුළුවන් නමුත් උන්වහන්සේගේ ඒ කායික වෙහෙස මානසික වෙහෙස නොසලකා ඒ සියල්ලම අමතක කරලා අර අරිය උපේක්ඛාවෙන් යුතුව අපිට සිරි සද්ධර්මය මේ පැවැත්මට තිත තියන්න දේශනා කරලා ගමන් මග ඒක නවත්වන විදිය සියල්ලම අර්ථ ධම්ම නිරුත්ති ඇතුව ඉතාම පැහැදිලිව අපේ වචනවලින් අපට තේරුම් ගන්න පුළුවන් විදියට දේශනා කරන්න යෙදුණා. ඉතින් උන්වහන්සේ මේ දේශනාව කළේ අප කෙරෙහි පරම පවිත්‍ර අනුකම්පාවෙන් පරම පවිත්‍ර මෛත්‍රියෙන් හා උපේක්ඛාවෙන් ඒ උපේක්ඛාවෙන් දේශනා කළ ඒ සිරි සද්ධර්මය අපි ඒ අනුවෙන් ඒ අනුව ඒ සිරි සද්ධර්මය ශ්‍රවණය කරලා ඒ මග අප තුලින් තමන්ගේ සිත තුලින් දැක ගන්නට වීරිය නොකළොත් මම හිතනවා අපි හැමෝම අපේ අරිය උත්තමයන් වහන්සේට ණය ගැති කියලා මගේ දැක්ම නම් ඒක. ඉතින් මම අපි ඔබ හැමගෙම්ම ඉල්ලා සිටින්නේ අපේ උත්තමයන් වහන්සේ අපිට කියලා දුන්න මේ අරිය මග තමා තුලින් දැක ගන්න අදිෂ්ඨාන කර ගන්න හැටියට. ඒ වගේම මට හිතෙනවා අපේ අලුතෙන් ආපු උපාසක මහත්ම මහත්මීන්ට මාගදී පදවැල් ගැටලුවක් වගේ නිකන් විවිධ ප්‍රශ්න ඇහුවා මේවා ඉගෙන ගන්න බැයිද, මේ භාෂාවක් හැටියට මේක වෙනම උගන්වන්න බැයිද ආදි වශයෙන්. මම හිතන මම ඒක අත්දැකලා තියෙනවා. මමත් සිංහල අපේ ගරු ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට සිංහල භාෂාවක් එහෙම නැත්නම් මාගදී භාෂාවක් හෝ වෙනත් භාෂාවක් විෂයන් හැටියට ඉගෙනගෙන තිබිලා නැහැ, තිබුණේ නැහැ. ඒ වුණාට තමා තුලින් මේ ධර්මය දැකගනිද්දී මේ මාගදී පදවැල්වල අර්ථ ධම්ම නිරුත්‍ය පැහැදිලිව තමන්ට දැනෙනවා, හැඟෙනවා. ඒ නිසා මාගදී පදවැල්වලට බය වෙන්න එපා. නැවත නැවත උන්වහන්සේගේ මං එක ආයාචනයක් කරනවා. උන්වහන්සේගේ දේශනා CD වල තියෙන මේ දේශනා නැවත නැවත ශ්‍රවණය කරන්න. එක සැරයක් ශ්‍රවණය කරන්න, තව සැරයක් ශ්‍රවණය කරන්න. පළවෙනි සැරේ අහන නිරුත් ඒ තියෙන ඒ ගන්න දැනෙන විදිහට නෙමෙයි දෙවෙනි සැරේට එම පටියම අහනකොට දැනෙන්නේ, හැඟෙන්නේ. ඒ තරම් අලුත්ව ඒක දකිනවා, දැනෙනවා. ඒ නිසා මේ ධර්මය තමා තුලින් දැනගන්න ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ හැම වෙලේම කියන දෙයක් තමයි අහලා සෝතාවදානේ සුතමය පඤ්ඤාව ලබා ගන්න ඕනේ කියන එක. ඒක පැහැදිලිව ලබා ගන්න පුළුවන් අර විදිහට ස්වාමින් වහන්සේගෙන් මේ අහපු දහම නැවත නැවත CD පටියෙන් අහලා අහන්න අහන්න අලුත් වෙනවා. අහන්න අහන්න මේකේ දැනෙන දේ ගැඹුර වැඩි වෙනවා. ඒ අනුව තමන්ට පුළුවන් මේ කාර්ය මේ උන්වහන්සේ දේශනා කර ඒ ධර්මයට ණය ගැති වෙලා ණය නැතුව අපේ කාර්ය කරගෙන උන්වහන්සේට ඒ උන්වහන්සේ දේශනා කර ඒ උන්වහන්සේ ගත්තු මහා පරිශ්‍රමයට ණය නැති වෙලා අපි සැවම මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපි සියලු දෙනාටම ශක්තිය තියෙනවා. ඒකයි අපි සියලු දෙනා මෙතෙන්ට ආවේ, ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ සඳහා අපට මඟ පෙන්වපු අපේ ගරු කටයුතු අතිපූජනීය ස්වාමීන් වහන්සේට ඒ අපේ සිත්වලින් නිකුත් කරන සුදු කිරණ ශක්තියෙන් උන්වහන්සේට නිරෝගී සුවය, තව තවත් මෙවැනිම සිරි සද්ධර්මය දේශනා කරලා මේ සසරේ අනාථ වෙලා ඉන්න අසරණ පුද්ගලයින්ට සිරි සද්ධර්මය ඇසුරෙන් මේ ගමන් මගට නැවතීමට තිත තියන්න ශක්තිය ලබා දෙන්න උන්වහන්සේට ශක්තිය ලැබේවායි කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ඔබ අප සැමටත් මේ සංසාර ගමන නිමා කරලා ලබන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා කියලා අදිෂ්ඨාන කරමින් මම නිහඬ.
ගෞරවනීය ආර්යයන් වහන්ස, මෙහෙණින් වහන්ස, සියලුම මිතුරියනි, උපාසක උපාසිකාවනි, මම මේ මගේ අත්දැකීම් පොඩ්ඩක් ඔබ සමග බෙදා ගැනීමටයි ඉතා සුළු කාලයක් තියෙන්නේ. මම හිතන්නේ මේක අන්තිම කතාව වෙන්න පුළුවන්. ඉතින් මම ඒක බෙදා ගන්නයි මම කතා කරන්නේ. මට මේ දහම ලැබුණේ බොහොම කෙටි කාලයක් තුළදී, ජූනි මාසේ 26 වෙනිදා මම පොතේ ලියලා තියෙන ආකාරයට. මම ලංකාවේ ඉන්නකොට බොහොම තැන්වල බොහොම විට බණ අසනවා. බොහොම තැන්වලට ගිහිල්ලා නේවාසිකව නෙමෙයි බණ භාවනා කරා, අනාර්ය භාවනා. මට පිටරට යන්න යෙදෙනවා සමහර වෙලාවට දූ දරුවන් බලන්න. මම මේ ගිය සෑම අවස්ථාවකම මම කරේ YouTube එකෙන් ධර්මයේ ශ්‍රවණය කරන එක. මට මේ අවුරුද්දේ ජූනි මාසේ 26 වෙනිදා ස්වාමින් වහන්සේගේ සන්දේශනා වසන්ට ලැබුණා. ඊට පස්සේ මම වෙන බණක් අසන්න ගියේ නෑ. ඒ බණ පමණයි ඇසුවේ. ඒ වගේම ඉන්ටර්නෙට් එකෙන් ස්වාමින් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ කියෙව්වා. ඉතින් මම හැකිතාක් මේක කියවලා මං ඉස්සෙල් ලංකාවෙන් යන්නේ ඉස්සෙල් මම හිතාගෙන හිටියේ මම කොහේ හරි ලංකාවට ආපුවාම නැවත නේවාසිකව භාවනා කරන මධ්‍යස්ථානයක් සොයාගෙන යනවා කියලා. නමුත් මම පිටරට ඉන්නකොට මම හිතුවා මම එන්නේ මෙතනටයි කියලා. මං දරුවන් ඉදිරියේත් මගේ ස්වාම පුරුෂයාට කිව්වා මට මෙතෙන්ට යන්න අවශ්‍යයි මම යනවා කියලා. මොකද ඒගොල්ලෝ කැමති වුණේ නැහැ මම නිවාසිකව කොහෙවත් යනවට. ඉතින් මම ලංකාවට පැමිණියේ සැප්තැම්බර් මාසේ පළවෙනිදා. ඉතින් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා ඊට දවසක කීපයකට ඉස්සෙල්ලා මෙතෙන්ට දුරකතරෙන් අමතලා ඇහුවා මට කොහෙන්ද මේ සිරි සද්ධර්මයේ පොත ගන්න පුළුවන් කියලා. මට කිව්වා කොළඹදී ගන්න පුළුවන් සමරජීව මහත්තයාගෙන් කියලා. මම ඉතින් ඒකත් ලබාගෙන ඒවත් කියවලා මම ලියන මහත්තයාට දුරකතරෙන් අමතලා මේ වැඩසටහනට එන්න මගේ නම දීලා මම ඉතින් ලංකාවට ඇවිල්ලා මට බොහොම සතුටුයි. මම මාස දෙකකින් මෙතෙන්ට මට එන්න පැමිණුණ එක ගැන ස්වාමීන් වහන්සේ අභිමුඛව කොහෙවත් ධර්ම දේශනා කරන්න ලැබුණේ නැහැ ඉන්ටර්නෙට් එකෙන් ඇරෙන්න. ඉතින් මගේ අත්දැකීම ඉතින් ඔබ හැමෝම අහලා තියෙනවා. ඉතින් ධර්මය ගැන මම වැඩිපුර කියන්න යන්නේ නැහැ. නමුත් අපි මහත් වෙන්නේ බොහොම අයට අවබෝධ වෙනවා මේ ධර්මය ඇහුවාම වෙන ධර්මයක් තුලින් අපිට මේ මාර්ගේ යන්න බැරි බව. අපිට ආර්ය අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උවමනා නම් කරන්න පුළුවන් ඒකායන මාර්ගයේ අස්සපස්ස කිරීම බව ඔබ වහන්සේට ඔබ හැමෝටම මේ ස්වාමින් වහන්සේ අපිට තේරුම් කරලා දීලා තියෙනවා. ඉතින් හැබැයි අපි බොහොම ස්තුතිවන්ත වෙන්නේ මේ නව තාක්ෂණය ගැන. මොකද මට ලංකාවේ ඉන්නකොට මට මේක ලැබුණේ නැහැ. මේ නව තාක්ෂණය නිසා තමයි සමහරවිට පිටරට ඉන්නකොට මට වැඩිපුර අවස්ථාව ලැබෙන්න ඇති. ඉතින් ඒක අහන්න ඉන්ටර්නෙට් එක හරහා YouTube එක හරහා ඉතින් මට පිටරටදී තමයි මේ ධර්මයේ ප්‍රථම වතාවට මුණ ගැසුනේ. ඉතින් ඒකත් මම සඳහන් කරනවා. මොකද විශේෂයෙන්ම මේ කාර්යීතු කරන මලීලා මං හිතන්නේ කරන්නේ ලොකු අඟඩා සේවයක්. ලෝකේ පැතිරිලා ඉන්න සියලුම ලාංකිකයන්ට මේ ධර්මය ගෙනියන්න අවස්ථාවක් මේක. ඉතින් මං හිතන්නේ මේ ලංකාවට පැමිණුණාම වුණුත් ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා ධර්මයේ දේශනා කළා. මොකද මං කොච්චර බණ ඇසුවත් ඉන්ටර්නෙට් එක හරහා මට ස්වාමින් වහන්සේ අභිමුඛව කියපු දේ බොහොම ඊට වඩා හොඳින් වැටහුණා, ධාරණය වුණා. දැන් අපිට තියෙන්නේ මේක දිනපතාම දෛනිකව මොහොතක් මොහොතක් පාසා අස්සපස්ස හැම මොන කාර්යයකේ දුනත් ඒ කාර්යයේ යෙදෙන්න අප සිත තුල සිත දිහා බලන්න. ඒ වගේම ස්වාමින් වහන්සේ කිව්වා වගේ මෙතෙන්ට පැමිණුණු කෙනා නෙමෙයි මෙතනින් පිට වී යන්න ඕනේ. ඉතින් අපි රණබීමට ගියාම ඒ අය දකින්න ඕනේ මේ අපේ චර්යාව තුලින් මේ අය වෙන කිසිම ක්‍රමයකින් නෙමෙයි චර්යාව තුලින් ලොකු වෙනසක් හරි යම් කිසි වෙනසක් සිදු වෙලා තියෙන බව ප්‍රථමයෙන්ම තමන්ගේ ගෙදර අය. නමුත් අපි හිතමිතුරියන් අපි ආශ්‍රය කරන අය දකින්න ඕනේ යම් කිසි වෙනසක් අපෙන් තියෙනවායි කියලා. හිටන් එතකොට තමයි මේ ධර්ම ප්‍රචාර කටයුතු මම හිතන්නේ තවත් ව්‍යාප්ත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම අන්තිමටම මම කැමති මෙතන මේ සියලු දේ අපිට ලබා දුන්න මේ සමන් මහත්තයාට මම නම් කවදාවත් දැකලා නැහැ. නමුත් එතුමාගේ මේ උතුම් පරිත්‍යාගය නිසා තමයි අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ වෙන ස්ථානයකට ලැබිලා ධර්මය ලබා ගන්න. ඉතින් එතුමාට නිරෝගී සුවය පතනවා. එතකොට මෙතන අපිට උදව් උපකාර කරන සියලුම කාර්ය මණ්ඩලයට අපේ ස්තුතිය පුදනවා. එතකොට ඒ වගේම මේක දායක දායිකාවන් අපිට දාණය ස්වාමින් වහන්සේටත් මෙහෙණින් වහන්සේලාටත් හැමෝටමත් අපසමටත් මේ ලබා දුන්නා. ඉතින් එතකොට අපේ මුළු තැන්ගේ ඉන්න අපේ මැණිකයක් අපුංචි මැණිකල හැමෝම අපිට බොහොම උනන්දුවෙන් හැමදේම සපයලා දුන්නා. ඉතින් අපි ඒගොල්ලන්ට බොහොම කෘතඥව ස්තුතිවන්ත වෙනවා මේ සියලු දේ අපිට ලබා දුන්නට. සියලු දෙනාම සුවපත් වේවා කියලා මගේ වචන සුවපි අවසන් කරනවා.
එහෙනම් මං හිතන්නේ දැන් වෙලාව අවසන් වීගෙන යනවා, ගෙවිගෙන යනවා. එහෙමනම් බොහොම පින්වතුන් 20ක් විතර තමගේ අදහස් ප්‍රකාශ කළා. නොයෙකුත් අවස්ථාවල් වල අපිට ඒවා ප්‍රයෝජන වෙනවා. ඒ වගේම තමන්ගේ ඒ යෝජනා චෝදනා යම් යම් දේවල් තිබුණා, ඒවත් අපි හොඳින් අහගෙන හිටියා. මේ වගේ ඉස්සරහට එන වැඩසටහන් වලදී යම් යම් පියවර ගන්නටත් අවශ්‍යතාවයන් තියෙනවා. ඒ අනුව ඉතින් ඒ අනුව මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. දැන් මේ සෑම කෙනෙකුටම CD එකක් අපේ මේ දරුවන් බෙදලා දුන්නා. ඒක අපි මේ භාවනා වැඩසටහනේ ඒ සියලුම ධර්ම දේශනා සහ සාකච්ඡා එක අඩංගුයි. ඒක නැවත ගිහිල්ලා ගෙදර මේක අහන්න පුළුවන්, නැවත නැවත අහන්න පුළුවන්. ඒ වගේම තේරුනේ නැත්තනක් තියෙනවා නම් නැවත ඊගාවට දෙවන අවස්ථාවක භාවනා වැඩසටහනකටත් ඇවිල්ලා සහභාගි වෙලා ඒ ප්‍රශ්න අහලා විමසලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි මේ වැඩසටහන අදට මෙතනින් අවසන් කරන්නට අදහස් කරනවා. මේ අවසානයේ තේපැන් සංග්‍රහයක් තියෙනවා, ඒගොල්ලෝ ඇති කළා තියෙනවා මං හිතන්නේ දැන් මේ වන විට. ඉතින් ඒ අනුව කවුරුත් ඒ තේපැන් සංග්‍රහයක් ඉඳලා සමහරක් පින්වත් පිරිස දැන් අද රාත්‍රියේම ගෙවල් වලට යන්නට අදහස් කරනවා. එයාටත් අවස්ථාවක් දෙන්න එක්කලා මෙතනින් එහෙමනම් මේ අවස්ථාව මේ ධර්ම සාකච්ඡාව මේ සමාලෝචනය අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නම් මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය ලබා ගන්න ඕන. කවුරුත් සාධුකාරයක් දීලා පින් අනුමෝදන් කරනවා. මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්ප සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුතු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉදම් මේ ඥාතං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය. හොඳයි, සෑම දිනකටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, ධර්මාවබෝධය පිසෙම මේ වැඩසටහන උපකාර වේවා.